ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුව නියෝජනය කර ගරු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේ අභාවයන් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනා සාකච්ඡා කරන මේ අවස්ථාවේදී විශේෂයෙන්ම මේ රටේ වාමාංශික ව්‍යාපාරයට විශාල ශක්තියක් වෙච්ච දීර්ඝකාලයක් අත්දැකීම් සහිත මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරපු ගරු මංගල මුණසිංහ මැතිතුමාගේ අභාවය පිළිබඳව කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ගරු මන්ත්‍රීතුමන්ලා වගේම පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් අදහස් දැක්වුවා. අපි එතුමා දැකලා නැතිවත් ඇසුරු කරලා නැති වුණත් මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයට විශාල ශක්තියක් දායකත්වයක් ලබා දීපු ප්‍රගතිශීලී අනපනත් සම්මත කිරීමේදී ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරපු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා පිළිබඳව සඳහන් කරනවා වගේම රටේ ජනතාව අතර තියෙන ඉතාම ගෞරවනීය හැඟීමක් මංගල මුණසිංහ ගරු මන්ත්‍රීතුමා පිළිබඳව. විශේෂයෙන්ම ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී දිවංගත ජනාධිපති ආර් ප්‍රේම්දාස් මැතිතුමා විසින් ඒ පත් කරන ලද කමිටුවේ සභාපතිරයා ලෙස කළ යුතු නිර්දේශ ගණනාවක් රට හමුවේ තියලා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීමට සාමකාමී විසඳුමක් සෙවීමේ උත්සාහයට එතුමා විශාල වෙහෙසක් මහන්සියක් ගත්තා කියන එක අපි කෘතවේදීව සිහිපත් කළ යුතු වෙනවා. ඒ වගේම එතුමා පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන මේ වෙලාවේ පවුලේ ඥාතීන් වෙත අපගේ ශෝකයත් සටහන් කර යන ඉල්ලා සිටින අතරම මා නියෝජනය කර රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කර ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එච් එම් උපතිස් සිල්වා මැතිතුමා පිළිබඳවත් අද ශෝකය ප්‍රකාශ කෙරෙනවා. මා නියෝජනය රක්වාන ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වසර 10ක පමණ කාලයක් සේවය කර උපතිස් සිල්වා මැතිතුමා පාර්ලිමේන්තුවට පැමිණීමට පෙර දිස්ත්‍රික් සංවර්ධ සභා රත්නපුර දිස්ත්‍රික් සංවර්ධ සභාවේ ගරු සභා ආරම්භක සභාපතිවරයා ලෙස කටයුතු කරපු, ඉන් අනතුරුව පළාත් සභාවේ අමාත්‍යවරයෙක් ලෙස සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් දෙවතාවක් නියෝජනය කරපු සේවය කරපු, ඒ වගේම විශේෂම රක්වාන මැතිවරණ කොට්ටාසයට විශාල ජනතා සේවන් රැසක් ඒ බලයේ පැවතු රජයන් හරහා ඉටු කරපු ජනහිතකාමී මහජන නියෝජිතයෙක් කියන එක අපි ඉතාම කෘතවේදීව සඳහන් කළ යුතු වෙනවා. එතුමා දේශපාලන පිවිසෙන කාල සීමාව වෙනකොට අපි පාසල් ශිෂ්‍යයෝ හැටියට හිටියත් පසු කාලේ එතුමාත් සමග එකම පළාත් සභාවේ නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණා. පළාත් සභාවට අපි දෙන පැමිණීමට පෙර ආතුව ඒ තරම් ලොකු දැන හැඳුනුම්කමක් නොතිබුණත් පළාත් සභාවට පැමිණියාට පස්සේ අපි අතර බොහොම හිතවත් ලෙන්ගතු හිතවත්කමක් මිත්‍රත්වයක් ඇති වුණා. ඒ විශේෂයෙන්ම විදේශ සංචාර වගේ දේවල් වලදී අපි වැඩිහිටියෙක්ට බොහොම සලකලා එතුමා කටයුතු කරාම අපි අතර ලොකු හිතවත්කමක් තිබුණා. පසු කාලීනව එතුමාට මහජන නියෝජිතත්වයේ නැති වුණාට පස්සේ පළාත් සභාව මැතිවරණයෙන් තමන්ගේ මහජන නියෝජිතත්වයේ අහිමුණාට පස්සේ මේ තමන්ගේ ව්‍යාපාරික කටයුතු සහ අනිකුත් කටයුතු පොදු සමාජ සේවා කටයුතු විශේෂයෙන්ම ගමේ පන්සලේ ආගමික උත්සවයන් දේවල්ද අපි බොහෝම හිතවත්ව සමීපව එතුමත් සමග කටයුතු කළා. ඒ පවුලේ ඒ දයබරේ මැතිනිය සහ දරුවන් දෙපළ සමග අපි බොහොම එක නගරේ එක ගමේ ජීවත් වෙන උදවිය හැටියට බොහොම ළඟ සමීප සම්බන්ධතා හිතවත්කම් තිබෙනවා. එතුමාගේ අභාවය වෙලාවෙත් අපි ප්‍රදේශයේ උදවිය හැටියට මහජන නියෝජිතය හැටියට පවුලේ අයත් සමග දුක සැප දුක බෙදා හදාගෙන අපි කටයුතු කරන්නට යෙදුණා. ඒ වගේම එතුමා අවසාන කාලයේ වන විට දේශපාලනයෙන් ටිකක් බොහෝ දුරට ඈත් වෙලා පක්ෂ දේශපාලනයෙන් ඈත්ව නිදහස් ගත කරපු පුරවැසියෙක් හැටියට එතුමා ගත කළා කියන එක මම සඳහන් කරන්න ඕනි. යම් ආකාරයේ හිත් වේදනාවක් වගේ දෙයක් තිබුණා වගේත් අපට දැනුණා ඒ කතාබහ අවස්ථාවවලදී. ඒ කෙසේ නමුත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දේශපාලනය කර උදවිය හැටියට අවසානයේ කළ දේවල් ගැන සතුටු වෙන වගේම බොහෝ දේ ඉතුරු වෙන්නේ අවසානයේ හිත් වේදනාවක් පමණක් කියන එක තමයි අපි කාටත් සැලකිය යුතු වෙන්නේ. ඒ කෙසේ නමුත් ඉතාම හොඳ බෞද්ධෙක් හැටියට එතුමා ගමේ පන්සලත් සමග අහල පහල ඒ පන්සල් විහාරස්ථාන සමග හොඳ සමීප සම්බන්ධතාවයක් තිබුණා වගේ අදත් උපතිස්ස සිල්වා කියන නමට ගරු කරන ජනතාවක් රක්වාන මැතිවරණ කොට්ටාසේ රක්වාන ආසනය තුල සිටිනවා. මොකද නිහතමානී මහජන සේවකයෙක් වගේ එතුමාගේ වැඩිමහල් ඥාතියෙක් වෙච්ච හිටපු ප්‍රවාහන් නියෝජ්‍ය ඇමති එකුල්රත්න මැතිතුමාගේ ඇවෑමෙන් දේශපාලනට ආපු එතුමාලට බොහොම ගරු කරන පිරිසක්. පක්ෂ විපක්ෂ ભેදින් තොරව ඒ පළාත්වල අදත් ජීවත් වෙන ලැබු සේවාවන් වලින් විශාල වශයෙන් ඵල ප්‍රයෝජන ලබන ජනතාවක් ඒ පළාත්වල ඉන්න බව සඳහන් කළ යුතුයි. ඒ වගේම බොහොම නිහතමානීව නිදහස් හුදකලාව ජීවිතයක් ගත කරපු උපති සිල්ලා මැතිතුමා පිළිබඳ ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේ ඒ දයාබර මැතිනිය සහ දරුවන් වෙත ඒ ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට මාගේ ශෝකයත් සටහන් කරන යවන්නෙමින් ඉල්ලා සිටිමින් දිවංගත උපති සිල්ලා මැතිතුමාට අපි හදන ආගමේ හැටියට නිවන් සම්පත් ලැබේ කියලා ප්‍රාර්ථනා කරමින් අවස්ථාව සලසා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් මම නියන්නා බොන්ස්.
ගරු රමේෂ් පතරණ මන්ත්‍රීතුමා ඔබතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ උත්තරීතර සභාව නියෝජනය කළ ගරු මන්ත්‍රීතුමන්ලා තිදෙනෙක් පිළිබඳව ශෝක ප්‍රකාශ යෝජනා සභාවට ඉදිරිපත් කරන මොහොතේදී ඩීඑම් තිලකරත්න මැතිතුමාත්, උපතිස්ස සිල්වා මැතිතුමාත්, මංගල මුණසිංහ මැතිතුමාත් එතුමන්ලාගේ අභාවයන් පිළිබඳව මගේ බලවත් සංවේගයේ පෞල්වල සියලු දෙනාටම පුද කරන අතරේ විශේෂයෙන්ම දීර්ඝ කාලයක් තිස්සේ ශ්‍රී ලාංකීය වාමාංශික දේශපාලනයට විශිෂ්ට මෙහෙවරක් සිදු කළපු මංගල මුණසිංහ මැතිතුමන් පිළිබඳව වචන කිහිපයක් ප්‍රකාශ කරන්නට ලද අවස්ථාව පිළිබඳව මම සතුටු වෙනවා. එතුමගේ දීර්ඝ කාලීන කීර්තිමත් ඒ වගේම විශිෂ්ට සමාජ දේශපාලන ජීවිතය පිළිබඳව මේ සභාවේ කතා කළ ගරු මැති ඇමතුමල්ලා අදහස් රාශියක් ප්‍රකාශ කළා. එතුමගේ ජීවිතය කොටස් තුනකට බෙදලා අරගත්තොත් එතුමගේ නීතිඥවරයෙක් වශයෙන් ගත කළ වෘත්තීමය ජීවිතය, ඒ වගේම දේශපාලනඥයෙක් විදිහට මහජන නියෝජිතයෙක් පාර්ලිමේන්තුවාදියෙක් විදිහට ගත කළ ජීවිතය, ඒ වගේම රාජ්‍ය තාන්ත්‍රිකයෙක් විදිහට ලංකාව නියෝජනය කරමින් ගත කළ ජීවිතය කියන කොටස් තුනකින් ඒක සමන්විත වෙනවා. කැලිෆෝනියාවේ අයිසන්හව ශිෂ්‍යත්වය, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ අයිසන්හව ශිෂ්‍යත්වය දිනාගෙන විශිෂ්ට බුද්ධිමතෙකු නීතිඥයෙකු හැටියට එතුමන් ගත කළ වෘත්තීමය ජීවිතය ලංකාවේ ජනතාව අතර තරම් ප්‍රකට එකක් නොවුනට එතුමා ඉතාම විශිෂ්ට බුද්ධිමතෙක් හැටියට තමුගේ වෘත්තීමය ජීවිතය ආරම්භ කරවූ අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ වගේම මහජන නියෝජිතයෙක් හැටියට ඉතාම තරුණ වයසේදී වයස 34ක් වගේ වෙන තරුණ වයසකදී කළුතර දිස්ත්‍රික්කයේ පස්දුන් කෝරළේ සහ රයිගම් කෝරළේ නියෝජනය කරන ඈත දුෂ්කර ප්‍රදේශයක දුක් විඳින මිනිසුන්ගේ මහජන නියෝජිත හැටියට 1965 පාර්ලිමේන්තුවට පත් වෙලා එතුමා ඉතාම විශිෂ්ට මහජන භූමිකාවක නිරත වෙච්ච මහජන නියෝජිතයෙක් හැටියට අපි සෑම කෙනෙකුගේම ගෞරවයට පාත්‍ර වෙනවා. එතුමගේ ශ්‍රී ලංකා සමසමාජ පක්ෂයෙන් ආරම්භ කරපු මේ විශිෂ්ට දේශපාලන ගමන මේ රටේ දුක් විඳින ජනතාවට සමාජ සාධාරණත්වය ඉෂ්ට කරන්න, ජාති කුල මල ආගම් ભેද වලින් තොරව නව්‍ය ශ්‍රී ලාංකීය සමාජයක් ඇතිකරන්න පෙරගමනක් හැටියට ගියපු දේශපාලන භූමිකාවක් හැටියට අපි දකින්නේ. එතකොට පසු කාලීනව 1995 ඉඳලා වසර 2000 දක්වා ලංකාව නියෝජනය කරන තානාපතිවරයා හැටියට ඉන්දියාවේත් එංගලන්තයේත් සේවය කළා. ඒ කටයුතු වලින් පස්සේ එතුමා 2010 වර්ෂයේදී නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අපිට හමු වෙනකොට එතුමගෙන් අපි උකහාගත්තු කාරණේ තමයි, ඉගෙනගත්තු පාඩම තමයි එතුමගේ සමස්ත සමාජ දේශපාලන ජීවිතයේ මෙතුමා කැප කරලා තියෙන්නේ 21 වන සියවසර ගැලපෙන නව්‍ය ශ්‍රී ලාංකිකයෙකු තනීම වෙනුවෙන් කියන කාරණේ පණිවිඩයෙන් මම එතුමගෙන් ඉගෙන ගත්තා. ආචීර්ණ කල්පික මතවාද කර තියාගෙන ජාති කුල මල ආගම් ભેද පිළිබඳව තාමත් කතා කරන සමාජයක ජීවත් වෙන පුද්ගලයෝ අපි. මංගල මුණසිංහ මැතිතුමාට අවශ්‍ය වෙලා තිබුණේ මේ රටේ සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනතාව ජාති කුල මල ආගම් ભેද වලින් තොරව 21 වන සියවසර ගැලපෙන මිනිසියෙක් බවට පරිවර්තනය කිරීමේ අභිලාෂය ඌවමනාව එතුමගේ ජීවිත කාලය පුරාම විහිදලා තිබුණා. එසම මම විශ්වාස කරනවා එතුමා වැනි විශිෂ්ට සමාජ සාධාරණත්වයේ සමානාත්මතාවයේ පතන මහජන නියෝජිතයින් නැතිවීම හරහා මේ රටේ දේශපාලන ක්ෂේත්‍රයේ විශාල හිදසක් ඇති වෙලා තිබුණා කියන කාරණය අපිට හැඟෙනවා. එතුමා දේශපාලනය ආරම්භ කරපු කාලේ වගේ 1960 දශකයේ, 70 දශකයේ, 1950 දශකයේ මේ රටේ බිහි වෙලා හිටපු විශිෂ්ට බුද්ධිමතුන් විශේෂයෙන්ම නීතිඥ වෘත්තිය හරහා මේ උත්තරීතර සභාව නියෝජනය කරලා තිබෙනවා. ස්ටබ්ඩ්ආර්රි බණ්ඩාරනායක මැතිතුමාලා, ලලිත් ඇතුළත් මුදලි මැතිතුමාලා, ආචාර්ය කොල්විනාර්ද සිල්ලා මැතිතුමාලා, ආචාර්ය එන්.එම්. පෙරරා මැතිතුමාලා වගේ විශිෂ්ට බුද්ධිමතුන්ගේ ගණයට වැටෙන ඒහා අවශ්‍ය ඒහා පමණටම සුවිශේෂී දැක්මක් තිබුණු මහජන නියෝජිතයෙක් තමයි මංගල මුනිසිංහ මැතිතුමා. ඒ නිසා එතුමා වගේ විශිෂ්ට පරණ දේශපාලනඥයෙක්ගේ අභාවය සමස්ත ශ්‍රී ලාංකික දේශපාලන ක්ෂේත්‍රයටම විශාල පාඩුවක් කියන කාරණය අපි සිහිපත් කරනවා. ඒ නිසා එතුමාගේ අභාවය පිළිබඳව අපේ බලවත් සංවේගය ආදරණීය මැතිනියට දරුවන් ඇතුළු ඥාතීන්ට පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම අනිකුත් අනිත් ඒ තිලකරත්න මැතිතුමාගේත් ඒ වගේ උපතිස්සසිරිලා මැතිතුමාගේත් පවුලයට අපේ සාත්‍ය සංවේගය පුද කරනවා. ඒ වගේම කරුණියෝජ්‍ය කතානායකතුමනි මම එක විනාඩියක් ගන්නවා මේ අවස්ථාවේදී. පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලීන සේවයකින් පසුව විශ්‍රාම යන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු සේවා සහායක KLG ලයනල් මැතිතුමාට සුබ පතන්න මම විනාඩියක් අරගන්නවා. දීර්ඝ කාලයක් වසර 37ක් වගේ දීර්ඝ කාලයක් පැරණි පාර්ලිමේන්තුවේ ඉඳලා වර්තමාන පාර්ලිමේන්තුවේ අද දක්වාම මහජන නියෝජිතන්නේ ඉතාම සුහදශීලීව ඉතාම සහයෝගයෙන් සෑම කටයුත්තකදීම අපිට සහයෝගය ලබලා දීපු ඒ ලයනල් මැතිතුමාට තමුගේ දීර්ඝ සේවා කාලයෙන් පසුව මේ විශ්‍රාම දිවියට පියනගනකොට මහජන නියෝජිතයන් හැටියට එතුමා විශේෂයෙන්ම ගාලු ප්‍රදේශයේ පදිංචි මහත්මයෙක් මහත්මයාට අපේ සුබ පැතුම් එකතු කරලා එතුමාගේ සේවා කාලය වෙනුවෙන් අපේ ස්තුතිය පුද කරන්නත් මේ අවස්ථාවක් කරගනිමින් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වන අභාප්‍රාප්ත ගරු HM උපතිස්සසිරිලා මහතා, අභාප්‍රාප්ත ගරු M තිලකරත්න මහතා සහ අභාප්‍රාප්ත ගරු මංගල මොනසිංහ මහතාගේ අභාවයන් පිළිබඳව පාර්ලිමේන්තුවේ දෙපාර්ශ්වයෙන්ම කරන ලද ශෝක යෝජනාව අනුමත කරමින් ගරු කතානායකතුමා සමග මමද එහා එකතු වීමට කැමැත්තෙමි. රැස්වීමට තදාලා නිල වාර්තාවේ පිටපත් ශෝකයටපත් එම පවුල්වල අය වෙත යවන මෙන් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයාට මම නියෝග කරමි. සභාව කල්තැමීම ගරු සභානායකතුමා,
පාර්ලිමේන්තුව ඔක්තෝබර් 9 වෙනිදා තෙක් සවසේකට
කල්තැබීම යෝජනාව ගරු කාංචන විජේසේකර මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කල්තැබීමේ යෝජනාව ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අතිබහුතරයක් ක්‍රීඩාලෝලින් ආදරය කරන අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාවයි. ඒ වගේම රටට ඉමහත් කීර්තියක් ලබා දී ඇති අතර අපේ 1996 ලෝක කුසලානය ඇතුළු කුසලාන රාශියක ජයග්‍රහණය කර තිබෙනවා. කෙසේ වෙතත් අද වන විට ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය ඇති වී ඇති දුර්වලතාවය නිසා දිනෙන් දින ක්‍රීඩාව බරපතල අර්බුදයකට පත්වී ඇති බවත් පත්වී ඇති බව ඉතා පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ අනුව ක්‍රීඩාවේ උන්නතිය හා වර්ධනයට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවස වන විට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරන්න වෙන්නේ ඉතාමත්ම කනගාටුවෙන් කනස්සල්ලෙන්. අපිට කාලවකවානුවක් තිබුණා මේ රටේ විවිධ අර්බුදවලට අපි මුහුණ දෙන විට, එක පැත්තකින් අපි යුද්ධයට මුහුණ දෙන වෙලාවේ, ආර්ථිකය පරිහානියට පත් වෙලා තියෙන වෙලාවේ, සුනාමි ව්‍යසන වැනි ව්‍යසනවලට මේ රට මුහුණ දෙන අවස්ථාවේ, මේ රටේ ජනතාවට යම්කිසි ආකාරයක සතුටක් හෝ ගෙන දෙන කාරණයක් තිබුණා නම් ඒ තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවේ. එදා දවසේ අපිට මතකයි මේ රටේ ජාතීන් අතර ප්‍රශ්න තියෙනකට, බෙදීම් තියෙනකට ඒ සියලු දෙනා එක තැනකට ගේන්න පුළුවන් වෙනච්ච එකම ක්‍රීඩාව මේ රටේ ක්‍රිකට් ක්‍රීඩා බවට පත් වෙලා තිබුණා. එදා දවසේ අපිට මතකයි අපි 96 කුසලානේ ජයග්‍රහණය කරන විට මම හිතන්නේ ලංකාවේ අද දවසේ ක්‍රිකට් පාලක මණ්ඩලයට හෝ ක්‍රීඩා අමාත්‍යාංශයට හෝ ක්‍රීඩකයන්ට තිබුණු පහසුකම්වත් නැති අවධියක තමයි එදා දවසේ 96 කුසලානේ ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. අද දවසේ ජයග්‍රාහි කණ්ඩායමේ නායකයා අර්ජුන රණතුංග ඇමතුමත් මේ ආණ්ඩුවේ ඇමතිවරයෙක් වශයෙන් කටයුතු කරනවා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පහුගිය කාල වකවානුව දිහා බැලුවම අපිට පෙනෙන දෙයක් තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ පමණක් නෙවෙයි, ලංකාවේ සමස්ත ක්‍රීඩා ක්ෂේත්‍රයේම අද කඩාවැටීමක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා පහුගිය අවුරුදු 3.5 කාලය තුළ ක්‍රීඩා විෂය භාරව ඇමතිවරු 3 දෙනෙක් කටයුතු කරලා තියෙනවා. නවීන් දිසානායක මැතිතුමා දිනසීය ආණ්ඩුවෙත්, ඉන් පසුව දයාසිරි ජයසේකර ඇමතිතුමත්, ඒ වගේම වර්තමානයේ ෆයිසර් මුස්තාෆ මැතිතුමත් ක්‍රීඩා ඇමතිවර හැටියට කටයුතු කරන්න ඒ වගකීම අරගෙන තියෙනවා. දැන් අපි දැක්ක ඊයේ දවසේ විවිධ මාධ්‍ය තුලින් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ තියෙන පරිහානිය නිසා අද මේ ක්‍රිකට් පරිපාලනයේ තියෙන පරිහානිය එවැගේම මේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ තියෙන පරිහානිය නිසා අද දවසේ චෝදනාව ක්‍රීඩකයන්ටත් අද එල්ල වෙන්න අද ඒ ක්‍රීඩකයන්ටත් එල්ල වෙන තැනට අද පත් වෙලා තියෙනවා අපි කවදාකවත් දැක්කේ නැහැ ඉතිහාසයේ අපේ ක්‍රිකට් කණ්ඩායම තරඟ පරාජය වෙන අවස්ථා අපි දැකලා තියෙනවා ජයග්‍රහණය කරලා තියෙනවා පරාජයන්ට හිමිකම් කියලා තියෙනවා නමුත් පරාජය වෙන අවස්ථා අපි දැක්කේ නැහැ ක්‍රීඩා ලෝලින් ක්‍රිකට් කණ්ඩායමට හූ කියන තත්ත්වයටපත් වෙන අපි දැකලා තිබුණේ නැහැ අපේ ඉතිහාසයේ නමුත් අද ඒ තැනට අද පත් වෙලා තියෙනවා ඒ සියලු දේට වගකීම මම හිතනවා මේ ක්‍රීඩා විෂය බාර අමාත්‍යවරයාත් ඒ වගේම මේ පාලක මණ්ඩලයත් අද ලබා ගත යුතු තියෙනවා මොකද අද දවස වෙන විට ක්‍රිකට් පාලක මණ්ඩලයේ වගකීමක් නැති ආයතනයක් බවට පත් වෙලා තියෙනවා මම දැක්ක ඊයේ දවසේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිතුමා එතුමා මාධ්‍ය ප්‍රකාශක කරා මේ වගකීම බාර ගන්නවත් අද ක්‍රීඩා කණ්ඩායමේ තියෙන මේ පරාජයන් වගකීම බාර ගන්නවත් අද පුද්ගලයේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ නැහැ කියලා ඒ වගේම එහා පැත්තෙන් චෝදනාවක් එල්ල කරා ක්‍රිකට් පාලක මණ්ඩලයේ මේ වගකීම දරන්නේ ක්‍රීඩා ඇමතිවරයා ඒ නිසා මේ පරාජයන් වල වගකීමත් ඇමතිවරයා බාර ගත යුතුයි කියලා අද මේ තියෙන තත්ත්වය ගරු නියෝජ්‍ය කතානායකතුමනි කාලයක් පුරාවට හැදිච්ච දෙයක් මේක එක දවසින් දවසෙන් දෙකෙන් හැදිච්ච දෙයක් නෙවෙයි අද මේ රටේ ක්‍රීඩා කරපු බොහෝ දෙනෙක් එදා දවසේ පාසල් තුල ක්‍රීඩා කරලා සංගම් තුල ක්‍රීඩා කරලා ඒ වගේම ජාතික කණ්ඩායමට සුදුසුකම් තිබුණු බොහෝ දෙනෙක් අද මේ රටෙන් ක්‍රීඩාවෙන් ඈත් වෙලා ගිහිල්ලා තියෙනවා විදේශගත වෙලා තියෙනවා ඔවුන්ට අවස්ථාව නොලැබෙන නිසා ඔවුන්ට පහුගිය කාලයේ සමහරලාට ක්‍රීඩා කණ්ඩායමට යන අපි දන්නෝ බොහෝ අවස්ථාවල ක්‍රීඩකයන්ට තමන්ගේ දක්ෂතාවයෙන් පමණක් නෙමෙයි ක්‍රීඩා කණ්ඩායමට යන තිබුණ සුදුසුකම් බවට පත් උනේ සමහරලාට ඉන්නවා මේකේ කලමනාකරුවෝ ඉන්නවා කලමනාකරුවන්ගේ හරි කලමනාකරුවා තෝරගත්තොත් තමයි සමහරලාට ක්‍රීඩා කණ්ඩායමට ඇතුළත් වෙන්න පුළුවන්කම තියෙන්නේ මෙවැනි වටපිටාවක් තුළ අද ක්‍රිකට් ක්‍රීඩාව ඉතාමත්ම පරිහානියට පත් වෙලා තියෙනවා අපි දැක්කා ඒකේ ප්‍රතිඵලය ආසියානු කුසලාන තරඟාවලියේදී ආසියානු කුසලාන තරඟාවලියේ අපි දකුණු ආසියාවේ තියෙන සියලුම කණ්ඩායම් වලින් පරාජයපත් වෙනවා බංග්ලාදේශයෙන් පරාජයපත් වෙනවා අෆ්ගනිස්තානයෙන් පරාජයපත් වෙනවා පරදිනක නෙමෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි තියෙන කනගාටුව පරදින ආකාරය පිළිබඳ අපේ පර අපි ක්‍රීඩා කරන පිළිවෙල පිළිබඳ අපි දැක්ක පහුගිය කාලේ අපේ ක්‍රිකට් කණ්ඩායම යම්කිසි ජයග්‍රහණ ලබා ගත්ත යම්කිසි පරාජයන් ලබා ගත්ත පරාජයන් ලබන අවස්ථාවේ ක්‍රීඩා ඇමතිවරයාගෙන් විවේචන ලක් වුණා මම කියන්නේ ෆයිසර් මුස්තාෆා ඇමතිතුමා නෙවෙයි ඔබතුමාට හිටපු පෙර හිටපු ඇමතිතුමා අපි දැක්ක ප්‍රසිද්ධ වේදිකාවල ක්‍රිකට් ක්‍රීඩකයන් විවේචන ලක් කරනවා ප්‍රසිද්ධ විවේචන ලක් කරනවා අපි දැක්ක ඉලක්ක කරගෙන යම් යම් ක්‍රීඩකයන් ඔවුන්ගේ මතය ප්‍රකාශ කරද්දි ඔවුන්ට දඬුවම් දෙන්න කරන ආකාරය අපි දැක්ක අවුරුදු එකහමාරක් දෙකක් ක්‍රීඩාවෙන් ඈත් කරලා තිබුණ සමහර ක්‍රීඩකයෝ ඒ ක්‍රීඩකයෝ නැවතවිල්ලා අවුරුදු එකහමාරකට පස්සේ තමයි ආසියානු කුසලානේ ඒ ඇමතිවරයන්ටත් උත්තර දෙන්න එදා දවසේ ක්‍රීඩා පිටේ පාවිච්චි කරේ ඒ නිසා එදා දවසේ මේ ක්‍රිකට් ක්‍රීඩා ඉන්න ක්‍රීඩකයන්ගේ චිත්ත ධෛර්යය කඩලා මානසිකත්වය කඩලා අද දවසේ වෙන විට මම හිතනවා ක්‍රිකට් ක්‍රීඩාව අපිට ඊළඟ ලෝක කුසලානට යනකට අපි කොතනින් කෙලවරේද කියන සැකය අපිට තියෙනවා දැන් ඊයේ අපි දැක්කා ඊයේ දවසේ අපි දැක්කා ලෝක කුසලානේ ලංකාවට එනවා ලංකාවට එන වෙලාවේ අඩුම තරමේ ක්‍රිකට් කණ්ඩායම නැහැ ලෝක කුසලානේ බාර ගැනීමේ උත්සවයට අඩුම තරමේ අපේ ක්‍රිකට් කණ්ඩායම අද මුහුණ දෙන්න පුළුවන් කමක් නැහැ ඔවුන්ගේ මානසිකත්වයේ බිඳ වැටලා ඉවරයි අද දවසේ වෙන විට ක්‍රිකට් පාලන අධිකාරිය තුල අද නිල බලයෙන් පත්තලා හිටපු කණ්ඩායම දැන් ඉවත් වෙලා ගිහිල්ලා අද නිලවරණයක් නැහැ මන් දන්නේ ෆයිසර් ඇමතුමාගේ මොකක් හරි වෙලාවේ තියෙන අවුලක්ද කියලා එතුමා යන්නේ කොහෙද අඩුම තරමේ මැතිවරණයක්වත් තියන්න බෑ පළාත් පහළ මැතිවරණ යනවා කල් යනවා පළාත් සභා මැතිවරණ යනවා කල් යනවා නිලවරණ යනවා කල් යනවා ඊයේ ඇමතුමා අතර ඊයේ මගෙන් කතා කළා මේ කල් දෙබිම විවාදෙත් කල් දාන්න පුළුවන්ද කියලා එතුමා මගෙන් ඊයේ ඇව්වා කතා කළා ඒක කරන්න පුළුවන්ද කියලා මේකත් කල් ගියා නම් ඇමතුමා ඒකත් ඔබේ ඔබතුමාගේ ඇඟටම තමයි ගොඩ වෙන්නේ ඒ නිසා අද දවස වෙන විට මම හිතනවා විෂය බාර ඇමතිවරය හැටියට ඔබතුමාට මේ කාර්යභාරයේ ක්‍රීඩාවයි පළාත් සභාවයි පළාත් පාලන අමාත්‍යාංශ කියන දෙක කරන්න බැරි නම් මම හිතනවා කරන්න පුළුවන් සුදුසු පුද්ගලෙක්ට දීලා මේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කටයුතු කළ යුතුයි. අද අපි විශ්වාස කරනවා ක්‍රිකට් පාලන මණ්ඩලයට සුදුසු කණ්ඩායමක් පත් වෙන්න ඕන. අපි විශ්වාස කරනවා මම පෞද්ගලිකවම හිතනවා තිලංග සුමතිපාල මැතිතුමා ඉතිහාසයේ යම්කිසි සේවයක් කරලා තියෙනවා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන්. ක්‍රිකට් ක්‍රීඩා වෙනුවෙන් යම්කිසි සේවයක් කරලා තියෙනවා. නමුත් මේ වකවානුව තුළ පහුගිය කාල වකවානුව වල සිදුවෙච්ච සිදුවීම් නිසා එතුමාට විශාල චෝදනා ගණනාවක් එල්ල වෙලා තියෙනවා. අපි විශ්වාස කරනවා පහුගිය දවස්වලත් අපි දැක්කා මූල්‍ය අක්‍රමිකතා පිළිබඳව විශාල වශයෙන් චෝදනා එල්ල වුණා. ඒ චෝදනා එල්ල වෙලා තියෙන අවධියක මේ නිලවරණය පැවැත්වුවත් නිලවරණයෙන් පත් වෙන්නේ චෝදනා වෙල්ල වෙච්ච පුරුෂයන්න් මම හිතනවා ක්‍රීඩාවේ ඉදිරි අනාගතය පිළිබඳව විශාල සැකයක් අපිට ඇති වෙයි. ඒ නිසා එවැනි චෝදනා එල්ල වෙලා තියෙන සියලු දෙනා අඩුම තරමේ තහනමකට ලක් කරලා හරි කමක් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාවේ නවපාලන අධිකාරියක් පාවත්වාගෙන යන්න පත් කරන්න නිලවරණයක් කියලා ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. අපි දැක්කා පහුගිය කාලේ පුරාටම විවිධ ඇමතිවරු වෙනකොට දැන් මේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වෙනුවෙන් ගන්න තියෙන තීන්දු තීරණත් වෙනස් වෙනවා. ප්‍රතිපත්තිය වෙනස් වෙනවා. අපිට හිතන්න පුළුවන් සමහරලාට ආණ්ඩු වෙනස් වෙන ප්‍රතිපත්ති වෙනස් වෙන එක ගැන අපිට හිතන්න පුළුවන්. නමුත් ඇමතිවරයාගෙන් ඇමතිවරයාටත් ඇතුළේ ඉන්න ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිය වෙනස් වෙනවා නම් මේ අවුරුදු තුනමාර තුළ ඇමතිවරු තුන්දෙනෙක්ගේ ප්‍රතිපත්තිය තුළත් ඒක වෙනස් වෙනවා නම් අපිට තේනවා එතන ගැටලුවක් තියෙනවා කියලා. අද පාසල් ක්‍රිකට් කියන එක තරඟාවලිය තරඟයට පමණක් අද සීමා වෙලා තියෙනවා. පාසල් ක්‍රිකට් කණ්ඩායම් තුලින් අද ජාතික කණ්ඩායමට එකතු වෙන්නේ කී දෙනාද? අද ක්‍රිකට් කණ්ඩායම් සමාජ ක්‍රිකට් කණ්ඩායම් වලින් අද ඩොමෙස්ටික් ටූර්නමන්ට් වලින් අද කී දෙනෙක්ද ලංකාවේ කණ්ඩායම නියෝජනය කරන අවස්ථාව ලැබෙන්නේ? අපි දැකලා තියෙනවා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා දැකපු දක්ෂ ක්‍රීඩකයෝ, පාසල් තුලින් ආපු ක්‍රීඩකයෝ, සමාජ මට්ටමින් ආපු ක්‍රීඩකයෝ මේ සියලු දෙනා අද දවස වෙනකොට ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා අතහැරලා විදේශ රටවල් වලට ගිහිල්ලා ඔවුන්ගේ ක්‍රීඩා කෞශල්‍ය පෙන්වන තත්ත්වෙට පත් වෙලා තියෙනවා. පුහුණු කරුවන් අපිට ආනයනය කරන්න සිද්ධ වෙලා තියෙනවා. පහුගිය අවුරුදු 3මාර විතරක් ප්‍රධාන පුහුණු කරුවෝ 4 දෙනෙක් යටතේ ලංකාවේ කණ්ඩායම කටයුතු කරන්න සිද්ධ වීම නිසා අපි හිතනවා එතන ගැටලුවක් තියෙනවා කියලා. පුහුණු කරුවා මාරු වෙනවා නම් තරඟාවලියෙන් තරඟාවලියට අවුරුද්දෙන් අවුරුද්දට එතන ගැටලුවක් තියෙනවා ගරු ඇමතුමනි. ඒ නිසා අපි ඔබෙන් ඉල්ලීමක් කරනවා. මේක දේශපාලන ભેදයක් නෙමෙයි. අපි දේශපාලන ભેදකින් මේකේ දෙපැත්තක හිටියට කණ්ඩායම් දෙකක හිටියට ක්‍රීඩා වෙනුවෙන් මම හිතනවා සියලු දෙනා එකට එකතුලා මේ වෙනි යම් කිසි වැඩපිළක් හදන්න ඕන. අපි දැක්කා ඔබතුමන්ලා පහුගිය කාලේ ආරාධනා කරන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ට අවිල මේ සඳහා අතහිත දෙන්න කියලා. නමුත් ඒ ක්‍රිකට් ක්‍රීඩකෙන්නුත් අතහිත දෙන්නත් ඔවුන්ටත් සැකයක් තියෙනවා. මොකද ඔවුන්ගේ ඉදිරිපත් කරන යෝජනා ඔවුන් යම් කිසි වගකීමක් ගන්නවා නම් ඒ වගකීම ඔවුන් දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙයිද කියන සැකය ඔවුන් තුළ තියෙන නිසා අද බොහෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් දැනුම තියෙන පිරිස, අත්දැකීම් තියෙන පිරිස මේ ක්‍රිකට් ක්‍රීඩා පාලක මණ්ඩලුත් ඉවත් වෙලා තියෙනවා. මම දැක්කා ඊයේ පෙරේදා රොෂාන් මහනාමල, TM දිල්ෂාන්ලා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතාමත්ම අත්දැකීම් තියෙන මේ ලංකාවට කීර්තියක් ගෙනා දීපු නායකයන් පවා ක්‍රීඩකයන් පවා අද කියන්නේ සිද්ධලා තිනවා ක්‍රිකට් ක්‍රීඩාව බලන්න ඉතාමත්ම කනස්සල්ලෙන් කියලා. ක්‍රිකට් ක්‍රීඩකයන් පමණක් නෙමෙයි අද සියලුම ජනතාව මේ රටේ තියෙන ආර්ථිකයේ පීඩණය මේ දරා ගන්න බැරි වෙලාවේ යම් කිසි සහනයක් හෝ තියෙන්නේ අර රූපවාහිනිය නබල ක්‍රිකට් තරඟයක් බලන්න විතරයි. නමුත් ඒ ක්‍රිකට් තරමේ නරකට ඊටත් වැඩිය අද දවස වෙනකොට විශාල පීඩනයක් අද එල්ල වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ගරු ඇමතුමාගෙන් මේ කරුණු පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. අවධානය යොමු කරලා මේක ගොඩ ගන්න බැරි දෙයක් නෙවෙයි. දක්ෂ ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. සංචිතවල ඉන්නවා ක්‍රීඩකයෝ ගණනාවක්. හැබැයි එකම වැරද්ද තියෙන්නේ අපි දකින විදියට දැන් මේ ක්‍රිකට් ක්‍රීඩාවේ කණ්ඩායම තෝරනකට 15 දෙනෙක් කණ්ඩායමක් සමහරවිට තෝරගන්නවා තරඟාවලියක් සඳහා. ඒ 15 ඊළඟ තරඟාවලිය වෙනකට වෙනස් වෙනවා. ඊළඟ තරඟාවලියනකට ආයෙ ඉස්සෙල්ලා හිටපු තරඟාවලියට තරඟ කරපු 15 දෙනා නැවත ගේනවා. මේ කණ්ඩායම ඇතුලේ පහුගිය අවුරුදු 1මාර 2 විතරක් ක්‍රීඩකයෝ 100කට වැඩි පිරිසක් ටෙස්ට් තරඟාවලිය 20x20 සඳහා, එක් දින තරඟාවලිය සඳහා විශාල වශයෙන් වෙනස් වීමට ලක් වෙනවා. අපි දකිනෝ මැච් එකක් පරදිනකට ක්‍රිකට් තරඟාවලියේ නායකයා වෙනස් වෙනවා. බැටින් ඕඩර් එක වෙනස් කරනවා. ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනස් කරනවා. හැබැයි මොනම අවස්ථාවකවත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ තියෙන ඔළුගෙඩි ටික වෙනස් කරන්න කවදාවත් කටයුතු කරලා නැහැ. මේ ඇතුලේ ඉන්න කණ්ඩායම්ම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොන සභාපතිරා පත් වුණත් ඇතුලේ ඉන්න කණ්ඩායම්ම තමයි පහුගිය දශකයකට වැඩි කාලය තුල මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු කරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඔවුන්ට විරුද්ධව විශාල චෝදනා තියෙනවා. ඔවුන්ට විරුද්ධව විශාල මූල්‍යක්‍රමිකතා චෝදනා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරන්න නම් ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු කරලා ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය කරන්න නම් ඒ සියලු දෙනත් අඩුම තරමේ ඒ පරීක්ෂණ කටයුතු කරනකම් తాවකාලිකව ඔවුන්ගේ සේවය අත්හිටවලා හරි මේ කටයුතු කරන්න සිද්ධ වෙනවා. එහෙම නැවුනොත් එහෙම මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව අද ඇෆ්ගනිස්තාන්ට අපි පරාදයි. හෙට අනිද්දා වෙනකොට දැන් නේපාලයේත් ක්‍රිකට් ක්‍රීඩා කණ්ඩායමක් ඉන්නවා. තාම ආසියානු කුසලාට ඇතුල් වෙලා නැහැ. අපි දන්නවා මාලදිවයිනේ ක්‍රිකට් කණ්ඩායමක් හදාගෙන එනවා. ඇතුල් වෙලා නැහැ. හෙට අනිද්දා වෙනකොට සමහරලාට අපි මාලදිවයිනේට ඒ වගේම නේපාලට පරදින කණ්ඩායම් බවට පත් වෙයි. ඒ තැනට ගෙනියන්න එපා කියන කාරුණික ඉල්ලීම මේ වෙලාව අපි කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නවා මේ ක්‍රිකට් ආයතනයේ රජයෙන් යැපෙන ආයතනයක් නෙවෙයි. මූල්‍යමය ශක්තියක් තියෙනවා. මේ මූල්‍යමය ශක්තිය තුළ ක්‍රිකට් ආයතනයට ස්වාධීනව කටයුතු කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. අද වෙන විට අපි දන්නවා සමහරලාට තේරීම් කමිටුපත් කරනවා. මේ සඳහා අවශ්‍ය සුදුසු පුද්ගලයෙක්පත් කරනවා. සමහරලාට මේ තේරීම් කමිටු වලට බලය තියෙනවද කියන සැකෙත් අපිට තියෙනවා. තේරීම් කමිටු වල සමාජික නිර්දේශ කරන පිරිසද මේ කණ්ඩායමේ තරඟාවලියට යන්නේ කියලා සැකය අපිට තියෙනවා. ඒ නිසා උන්ට ස්වාධීනව කටයුතු කරන්න මේ අවකාශය ලබා දිය යුතු තියෙනවා. මේ රටේ බිහිවෙච්ච පහළවෙච්ච ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෝ ගණනාවක් ඉන්නවා. ඔවුන්ගේ අත්දැකීම් අපි ඔවුන්ගේ තියෙන දැනුම අපි ලබා ගත යුතු තියෙනවා. නමුත් අවාසනාවන්ත අපේ රටේ ඔවුන්ගේ දැනුම ලබා ගන්නට විරුද්ධව වෙනුවට අපි ඔවුන්ට විවේචන ඉලක්ක කරලා වෙනත් රටවල් වලට අදියාලා තියෙනවා. අද කුමා සංගක්කාරලා මහේල ජයවර්ධනලා ඔවුන් සමහරලාට අද IPL තරගාවලදී වෙනත් කණ්ඩායම් වලට ඔවුන්ගේ දැනුම ලබා දෙන තත්ත්වෙටපත් වෙලා තියෙනවා. අපි ඔවුන් එකතු කරගත යුතුයි. මුත්තයා මුරලිදරන්ලා අර්ජුන රණතුංගල මේ පාර්ලිමේන්තු නියෝජනය කරන බොහෝ දෙනෙකුත් ඉන්නවා. ක්‍රිකට් ක්‍රීඩා පිළිබඳව විශාල අත්දැකීම් තියෙන ඒ සියලු දෙනාත් එකතු කරගෙන ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒ කටයුතු වෙනුවෙන් ශක්තිය දිය යුතුයි. අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ අපිට චෝදනාවක් එල්ල කරා ඒ කාලේ චෝදනාවක් එල්ල කරා ෆයිනල් එකට යනවා ෆයිනල් එක පාවා දෙනවා කියලා. අද අඩුම තරමේ ෆයිනල් එකක් නෙවෙයි අද පළවෙනි වටයෙන් එළියට යන්නද පුළුවන්කමක් ලැබිලා නැහැ. එදා දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තීන්දුවක් ගත්තා. එතුමාගේ ආණ්ඩුවෙත් හිටියා එදා දවසේ මේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉන්න නිලධාරීන්. එදා දවසේ එතුමා තීන්දුවක් ගත්තා දේශපාලනය කරන කිසිම කෙනෙක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇතුළත් කරන්න ඉඩ තියන්නේ නැහැ කියලා. ඒ ගත්ත තීන්දුව මම හිතනවා ඉතාමත්ම නිවැරදි තීන්දුවක් කියලා. ඒ නිසා අඩුම තරමේ ඒ ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු නිවැරදිව කරගෙන යන්න යම්කිසි අවස්ථාවක් ලැබුණා. එදා දවසේ එහෙම ඇඟිල්ල දික් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඇඟිලි ගැසීම් සිදු කරා කියලා. නමුත් අද දවසේ ඒ චෝදනාව බරපතල වශයෙන් එල්ල වෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙක් හැටියට, විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව අපේ දින ආදරය කරන ක්‍රීඩාවක් හැටියට ඒකට ආරක්ෂාව සපයන නම් ඒ ඉදිරි අනාගතයේ ශක්තිමත්ව ගෙනියන්න නම් අපි කටයුතු කළ යුතුයි. අද ඉඳලා පටන් ගත්තොත් මම හිතනවා ලෝක කුසලාන තරඟාවලිය වෙනකට අපිට යම්කිසි ජයග්‍රහණ වෙනුවෙන් යන්න පුළුවන් කමක් ලැබෙයි. නමුත් මේ තියෙන தත්ත්වය පුඩ නම් යන්නේ අපි ලෝක කුසලානයට, අපිට ලෝක කුසලානය පිළිබඳව සිහිනයක්ම පමණයි අපිට ඉතිරි වෙන්නේ. ඒ නිසා අපි මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින්, විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ඒ සිදුවෙච්ච අකටයුතු පිළිබඳව පරීක්ෂණ පවත්වනකම් ඒ කණ්ඩායමේ තියෙන කාල සීමා ඔවුන්ගේ ඒ දූරවලින් අත්හිටවල හරි මේ කටයුතු නැවතවතාවක් සිදු කරන්න කියන ඉල්ලීම කරමින් මේ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා.
බොහොම ස්තුතියි. යෝජනාව ස්ථිර කිරීම ගරු ශිහාන් සේමසිංහ මන්ත්‍රීතුමා විනාඩි 10 ඔබතුමාට.
නියෝජක කතානායකතුමනි, ගරු කාංචනා විජේසේකර මන්ත්‍රීතුමා විසින් ගෙන ආපු කල්තැබීමේ යෝජනාව ස්ථිර කරමින් විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අද අපේ රටේ ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. මේ ආණ්ඩුව නිතරම කතා කරන කාරණාවක් තමයි සංහිඳියාව. ඉතිහාසයේ ඉඳලා අපේ රටේ සංහිඳියාව විශ්වාස කරපු, ඒ වගේම සංහිඳියාව අපි ප්‍රායෝගික අත්විඳපු දැකපු තැන තමයි ක්‍රිකට් ක්‍රීඩාව. ඒ රට ලෝකයේ ඉදිරියේ ඉහළට ගෙන ගියපු, ඒ වගේම දේශීය වශයෙන් අපේ රටේ ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහි කරපු ක්‍රීඩාවක් අද මේ ආකාරයට කඩාවැටීම සම්බන්ධයෙන් අපි සියලු දෙනා තුළම කනගාටුවක් තියෙනවා. හැබැයි මේ කඩාවැටීමේ චෝදනාව ඍජුව ක්‍රීඩකයන්ට එල්ල කරන්න බෑ. මොකද අපි දැක්කා පහුගිය කාල පරිච්ඡේදය තුළ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි අනිකුත් ක්‍රීඩා සියල්ල පරිහානියට පත් වෙනවා. අපිට දේශීය වශයෙන් සාර්ථක තරගාවලියක් කිසිදු ක්‍රීඩාවක අද පවත්වන්න බැරි වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අමාත්‍යාංශයේ කොතෙක් දුරට තමන්ගේ කාලය වැය කරනවද කියන කාරණාව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම සෑම තැනකම දේශපාලන ඇඟිලි ගැසීම් වැඩි වෙලා තියෙනවා. පෞද්ගලිකව ක්‍රීඩකයන්ගෙන් පළිගන්න තැනට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මේ කාරණා අපි එක පැත්තකින් මේ රජයේ විවේචනයට පත් කිරීමක් නෙවෙයි කතා කරන්නේ. මේ ක්‍රීඩාව ක්‍රිකට් පමණක් නෙවෙයි සමස්තව අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය ඉහළ නැංවීම අපි සියලු දෙනාගේම වගකීමක් බවට පත් වෙලා තියෙනවා. අපි දැක්කා අවසාන වශයෙන් පවත්වපු ආසියානු කුසලානයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමේ ඉරණම. හැබැයි බලන්න, මේ ආසියානු කුසලානය ආරම්භ වෙන්න ඉස්සෙල්ල ඉඳන්ම ඔවුන්ගේ මානසිකත්වය බිඳවට්ටලා තමයි ඒ ක්‍රීඩාවලියට සම්බන්ධ කරවන්නේ ක්‍රීඩකයන්. ආසියානු කුසලානයේ අභියස හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම, ඒ වගේම ඒ කුසලානයට මූණ දීලා තරගකාරීත්වයක් දක්වන්න හිටපු ශ්‍රී ලංකා කණ්ඩායමට යන්න ඉස්සෙල්ලා එන ප්‍රවෘත්තිය තමයි රුපියල් කෝටි 89ක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වංචා.
කෝටි 89ක වංචාවක් ගැන කතා කරනවා. ඒ වංචාව තමයි සෝනි ඉන්ටර්නැෂනල් ආයතනයට ඒ ආයතනයට ප්‍රචාරණ අයිතිය ලබා දීම සම්බන්ධයෙන්, විකාශන අයිතිය ලබා දීම සම්බන්ධයෙන්. මෙහෙම මේ ආකාරයේ දූෂණ, අක්‍රමිකතා, වංචා මේ විදිහට ක්‍රිකට් රංගාවලියක් අභියස තියෙද්දී එළියට එනවා නම් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, කිසිම ක්‍රීඩකයෙකුට නිදහස් ස්වාධීන මනසකින් ගිහිලා ක්‍රීඩා කරන්න බැහැ. එහෙනම් ක්‍රිකට් පාලන අධිකාරියට චෝදනා රාශියක් මේ වර්ෂ දෙක තුනක කාලය තුර එල්ල වෙනවා. අපි දැක්කා අර්ජුන රණතුංග ඇමතුමා හිටපු නායකතුමා, ලෝක කුසලානය අපේ රටට අරගෙන ආපු නායකතුමා දිගින් දිගටම කරපු ප්‍රකාශය තමයි අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව බුකීකාරයන්ගේ ග්‍රහණයට හසු වෙලා තියෙනවා කියන කාරණාව. එතුමා දිගින් දිගටම එල්ල කරපු චෝදනාව තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය මෙහෙම ගියොත් කිසිම දායක දියුණු වෙන්නේ නැහැ. මොකද තරඟ පාවාදීම් වලට අවශ්‍ය බුකීකරුවන්ගේ ග්‍රහණයට අපේ ක්‍රීඩාව හසු වෙලා තියෙනවා කියන කාරණාව. දැන් අපිටත් සාධාරණ සැකයක් එනවා. මේ අර්ජුන රණතුංග නායකතුමා කියපු කාරණාව සත්‍යයි කියන කාරණාව. මොකද අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ නැහැ. අමාත්‍යාංශය තමන්ගේ පෞද්ගලික හිතවත්කම් මත තමයි පවත්වාගෙන ගිය ක්‍රිකට් පරිපාලනය. ඒ හින්දා අද ක්‍රිකට් නිලවරණයක් පැවැත්වීමේ අවශ්‍යතාවයකුත් ඇමතුමා තියෙනවා. ෆයිසර් මුස්තාෆා ඇමතුමාට අපි විශේෂයෙන්ම මතක් කරලා දෙන්නේ, පසුගිය කාලය තුළ ක්‍රිකට් ආයතනයට විතරක් නෙවෙයි අනිකුත් සංගම් වලටත් දේශපාලන අතපෙවීම් තිබ්බා. දේශපාලන අතපෙවීම් මත තමයි පත්වන නිලධාරීන්, ක්‍රීඩා කළ යුතු ක්‍රීඩකයන්, ඒ වගේම කොහොමද ඉදිරිය කියන කාරණාව තීරණය කරගත්තේ. එහිඳ අනවශ්‍ය ආකාරයේ දේශපාලන අතපෙවීම් ක්‍රීඩාවට යොමු වුණහම ක්‍රීඩාවේ කඩාවැටීම, මේ වගේ ඉරණමක් අපි සියලු දෙනාට මත්වීම ගැන පුදුම වෙන්න තියෙන කාරණයක් නෙවෙයි. එහිඳ විශේෂයෙන්ම අපි ඔබතුමාට කියනවා, ඔබතුමා දක්ෂ නීතිඥවරයෙක්, ඔබතුමා අපේ රටේ ව්‍යවස්ථාව ඒ වගේම සංශෝධන කටයුතු කරද්දී ඒ හිටපු නායකයන්ගේ අවශ්‍යතාවයන් මත ඒ සංශෝධන කරන්න නීති උපදෙස් ලබා දීපු නීතිඥවරයෙක්, ඔබතුමාගේ නීති දැනුම, ප්‍රවීණත්වය කරුණා කරලා භාවිතා කරන්න මින් ඉදිරියටමත් මේ විදිහේ දූෂණයට ලක්වෙච්ච, ඒ දූෂිත චෝදනාවලට ලක්වෙච්ච, ඒ වගේම දිගින් දිගටම ක්‍රීඩා ප්‍රවීණයන් කතා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් එතුමන්ලට ක්‍රිකට් හෝ වෙනත් ක්‍රීඩාවලට ඇතුළත් වෙන්න අවශ්‍ය ඉඩකඩ තියන්න එපා. එහෙම වුණාම තමයි දිගින් දිගටම පරිහානියකට පත් වෙන්නේ. ඒ වගේම අපේ ඉතිහාසයේ ගත්තොත් ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරපු ජාත්‍යන්තර වශයෙන් ඉහළම මට්ටමේ පිළිගත් ක්‍රීඩකයන් රාශියක් බිහි කරපු රටක් තමයි ලංකාව. හැබැයි බලන්න ගරු ඇමතිතුමනි, මොන තරම් කනගාටුදායක තත්ත්වයක්ද මේ එක ප්‍රවීණ ක්‍රීඩකයෙක්වත් තමන්ගේ දැනුම, තමන්ගේ දක්ෂතාවය රට වෙනුවෙන් ලබා දෙන්න අද කැපවීමක් කරන්නේ නැහැ. ඇයියේ? හේතුව ඔවුන් දක්වන්නේ යෝජනා ලබා ගැනීම පමණයි කරන්නේ. කවදාවත් බිම් මට්ටමේ යෝජනා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඒතර දේශපාලන අතපෙවීම් තියෙන්නේ. ඒඳ වඩාම සුදුසුයි අද මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දිහා බලද්දී ජ්‍යෙෂ්ඨ ජාත්‍යන්තරයේ ජයග්‍රහණය කරපු ක්‍රීඩකයන්ගේ සහයෝගය ඔබතුමා ලබා ගන්න. ඔබතුමා මම දැක්ක ඉල්ලීමක් කරලා තිබ්බා ක්‍රීඩා ඇමතිවරයා වුණාම. හැබැයි ඔවුන් ප්‍රතික්ෂේප කරා එක. ඒ ප්‍රතික්ෂේප කරේ ඔවුන්ට තමන්ගේ දැනුම, දක්ෂතාවය ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය සඳහා ලබා දෙන්න පුළුවන් වාතාවරණයක් ක්‍රිකට් ආයතනය තුලත් ක්‍රීඩා අමාත්‍යාංශය තුලත් නොතිබීම. එහිඳ ඉතාම කනගාටුදායක තත්ත්වයක අද ඉන්නේ. ඇමතිතුමනි, ක්‍රිකට් විතරක් නෙවෙයි සමස්ත ක්‍රීඩාවම අපි ඉදිරියට ගෙන යා යුතුයි. අද පාසල් මට්ටමින් ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ, පළාත් මට්ටමින් ක්‍රීඩකයෝ බිහි වෙන්නේ නැහැ. අපි දකින්නේ නැහැ සංගම්වල ඒ ක්ලබ් ක්‍රිකට් අපි දකින්නේ නැහැ අපේ රටේ. අපේ රටේ අනාගතයට ක්‍රීඩකයේ ජාත්‍යන්තර වශයෙන් තරඟ කරන්න පුළුවන් ක්‍රීඩකයෙක් නිර්මාණය වෙනවා අපිට පේන්නේ නැහැ. ඒ වෙනුවෙන් අමාත්‍යාංශය තුළ වැඩපිළිවෙලක් අපි දකින්නේ නැහැ. මේ සියලුම නිලධාරි අමාත්‍යාංශයේ විශේෂයෙන්ම අද යොමු වෙලා තියෙන දේශපාලන පසුබිමක් මත පමණයි, අරමුණ වෙලා තියෙන දේශපාලන කටයුතු වල නියැලීම පමණයි. එයින්ද අපි දකිනවා අද ක්‍රීඩාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය කාලයක් උදා වෙලා තියෙනවා. ක්‍රීඩාව ගැන මේ ආකාරයට අපි කනස්සල්ලෙන් කතා කරද්දී අපේ රටේ සමස්ත කඩාවැටීමක් සිදු වෙලා රට හෙට දවසකට ඉස්සරහට ගෙනියන්න බැරි ආණ්ඩුවක් රටේ තියෙද්දී ක්‍රීඩාව ගැන අවධානය යොමු කරන්න ඔබතුමාලට කාලය තියෙනවද කියන කාරණාවත් අද අපිට ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා තියෙනවා. ඒ හින්දා කරුණාකරලා ෆයිසර් මුස්තෆා අමතුමනි අපි ඔබතුමාට කියන්නේ ඔබතුමාට අභියෝගයක් තියෙනවා. ඔබතුමාට අභියෝග රාශියක් තියෙනවා. ඔබතුමා පළාත් පාලන විෂය ගැන අවධානය යොමු කරත් ඔබතුමාට අභියෝග රාශියක් තියෙනවා. ඔබතුමා ඊයේ පෙරේද බාරගත්ත ක්‍රීඩා මාධ්‍යංශය ගැන අවධානය යොමු කරත් ඔබතුමාට අභියෝගයක් තියෙනවා. ඒ හින්දා අපි හිතන්නේ පහුගිය දේවල් ගැන කතා කර කර ඉන්න එක ඉදිරියට විසඳුම නෙවෙයි. පහුගිය දේවල් ගැන කතා කර කර ඉන්න එකට වඩා අනාගතය සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න. ඒ ගැන ඔබේ අවධානය යොමු කරන්න. මොකද එක පැත්තකින් නිලවරණ අද කල් ගිහිල්ලා තියෙනවා. අර මන්ත්‍රීතුමා කිව්වා වගේ අපේ රටේ ඡන්ද ටික කල් ගිහිල්ලා තියෙනවා. ඒකේ අවමානය ඔබතුමාට එනවා. මොකද ෆයිසර් මුස්තෆා අමතුමා නායකත්වයේ ලබා දෙන මෙහෙවීම කරන අමාත්‍යංශය තුල අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ප්‍රගතියක් නැහැ කියන කාරණාව ඔබතුමාටත් පෞද්ගලිකව හොඳ නැහැ. ඒ හින්දා ඔබතුමාට බලපෑම එන්නේ කොතනින්ද කියන කාරණාවත් අපි දන්නවා. ඔබතුමාට ඇයි ඒ තීන්දුව දීන ගන්න බැරි වෙලා තියෙන්නේ කියන කාරණාවත් අපි දන්නවා. ඒ හින්දා මේ දේ ඔබට අභියෝගයක් හැටියට අපි සලකන්නේ ඒකයි. ඒ හින්දා වහාම ක්‍රිකට් නිලවරණයක් පවත්වන්න. හැබැයි දූෂිතයන් හැටියට හංගඩු ගෙච්චයි. ඒ වගේම අර අර්ජුන රණතුංග ඇමතුමා දිගින් දිගටම ප්‍රකාශ කරන බුකීකරුවන් හැටියට ඔහු හඳුන්වා දීලා ක්‍රීඩාවට ඉස්සර ක්‍රීඩාව ඉස්සරහට ගෙනියන්න බෑ කියන කණ්ඩායම් ඉවත් කරලා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න පුළුවන් කණ්ඩායමක් පත් කරගන්න අවශ්‍ය ඒ ස්වාධීන නිලවරණය තියන්න අනික් කණ්ඩායම මෙතනින් මොහොතකට අමතක කරලා. ඒ හින්දා මම ඊට වඩා දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ඔබතුමාට කියන්නේ මේ ඉන්ටර්නැෂනල් රෑන්කින්ග්ස් ගත්තාම ඉතාම කනගාටුදායක තත්ත්වයක් තියෙනවා කියන කාරණාව අපි නැවත නැවතත් කියන්න ඕනේ නැහැ. අපිට පල්ලැහැ ඉන්න රටවල් දිහා බැලුවොත් ඒ රටවල් ක්‍රිකට් ක්‍රීඩාවේ කොතනද තිබ්බ රටවල්ද කියන කාරණාව ඉතාම පැහැදිලි. දැන් බලන්න එක් දින ශ්‍රේණිගත කිරීම බැලුවොත් එහෙම අපිට පල්ලැහැ ඉන්නේ වෙස්ට් ඉන්ඩීස්, ඇෆ්ගනිස්තාන්, අපි ඇෆ්ගනිස්තානයට තමයි පරදිනවා, සිම්බාබ්වේ, අයර්ලන්ඩ්, ස්කොට්ලන්ඩ්, UAE. තව මේ විදිහට තව දවස් කිහිපයක් ගියොත් මේ ශ්‍රේණිගත කිරීම් වලිනුත් අපි ඉතාම පල්ලැහැම මට්ටමේ කණ්ඩායමක් බවට පත් වෙයි. ඒ වගේම T20 බැලුවත් අපිට පල්ලැහෙන් ඉන්නේ බංග්ලාදේශ්, ස්කොට්ලන්ඩ්, සිම්බාබ්වේ, UAE සහ නෙදර්ලන්ඩ්ස්. අනික් පැත්තෙන් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව බැලුවත් අපි පල්ලැහැ මට්ටමට වැටලා තියෙනවා. ඒ හින්දා මේ ගැන ඔබේ අවධානය යොමු කරන්න ගරු ඇමතුමනි, ඔබ ඇමතිවරයා හැටියටත් රජය හැටියටත් ඒ අවධානය යොමු කරන්න. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ පාට පක්ෂ ජාති භේදයකින් තොරව සියලුම දෙනා එක දජයක් ඇටට අපේ රටේ අරගෙන ආපු ක්‍රීඩාව. ඒ ක්‍රීඩාව විනාශමුඛයට අරගෙන යන්න ඉඩ දෙන්න එපා කියන කාරණාව ඉතාම ගෞරවයෙන් ඉල්ලමින් මේ අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් මං නිහඬ වෙනවා. ස්තුති.
Or please, I wish to announce the presence of His Excellency Milan Shek, President of the Senate of the Czech Republic, in the Speaker's Gallery. Garu Vedu Kumar Mantrithuma obathumana vinadi 5.
Gaurava Pradi Sabhanayagar avargale, indru Kanchana Vijayasekhar avargalal munvaikkapattirukkira indha sabai ottivaippu velai prerenaiyile கருத்துகளை கூறுவதற்கான வாய்ப்பை தந்தமைக்கு நன்றி தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக இலங்கையினுடைய கிரிக்கெட் என்பது இலங்கையினுடைய ஒரு அடையாளம். ஆனால் இன்று முழு இலங்கையில் இருக்கக்கூடிய முழு உலகம் முழுவதும் இருக்கக்கூடிய இலங்கை கிரிக்கெட் அணியினுடைய ரசிகர்கள் அந்த அணியினது செயற்பாடுகளை கண்டு மனவேதனை அடைந்திருக்கக்கூடிய ஒரு நிலையிலே இந்த ஒத்திவைப்பு வேலை பிரேரணை முன்வைக்கப்பட்டிருக்கின்றது. அவை நான் நினைக்கின்றேன், இந்த தேசத்தை விரும்புகின்ற, தேசத்தை நேசிக்கின்ற, இந்த தேசத்தினுடைய பிள்ளைகளாக நாங்கள் செய்ய வேண்டிய கடமையாக நான் இதை கருதுகின்றேன். அந்த வகையிலே இந்த ஒத்திவைப்பு வேலை பிரேரணையை முன்வைத்த காஞ்சன விஜயசேகர் அவர்களுக்கு என்னுடைய மனமார்ந்த நன்றிகளை இந்த சந்தர்ப்பத்திலே தெரிவித்துக் கொள்கின்றேன். குறிப்பாக நாங்களும் கூட இதற்கு என்ன செய்வது என கேள்வியை எழுப்பிக் கொண்டிருக்கக்கூடிய ஒரு நேரத்திலே இந்த முன்வைப்பு செய்யப்பட்டிருக்கின்றது. அவருடைய உரையிலே குறிப்பிட்டது போல இது ஒரு இரு நாளில் ஏற்பட்ட ஒன்றல்ல. நீண்ட காலமாக இலங்கையினுடைய கிரிக்கெட் துறை தொடர்பாக, கிரிக்கெட் கட்டுப்பாட்டு சபை தொடர்பாக, அதனுடைய தலைமைத்துவம் தொடர்பாக, அதனது அந்த நடைபெறுகின்ற தலைமைத்துவ வாக்கெடுப்புகள் தொடர்பாக தொடர்ச்சியாக அதிலே நடைபெற்றிருக்கக்கூடிய பல்வேறு விதமான மோசடிகள் தொடர்ச்சியாக பேசப்பட்டு வந்த ஒன்றாக காணப்படுகின்றது. ஆனாலும் தொடர்ச்சியாக அது சார்ந்த அமைச்சர்களாக இருந்தவர்கள் அது தொடர்பாக என்ன கரிசனையை காட்டினார்கள் என்பது ஒரு கேள்விக்குறியானதாக இருக்கின்றது. குறிப்பிட்ட தற்போது இருக்கக்கூடிய கௌரவ அமைச்சர் ஃபைசர் முஸ்தபா அவர்களாக இருக்கலாம், இதற்கு முதலிருந்த அமைச்சர்களாக இருக்கலாம், இந்த அனைவருக்கும் இதனுடைய தற்போதைய நிலையினுடைய பொறுப்பு இந்த அனைவருக்கும் காணப்படுகின்றது. இது தொடர்ச்சியாக ஏற்பட்டு கொண்டு வந்த ஒன்றாக இருக்கின்றது. கடந்த அரசின் போதும் நாங்கள் தொடர்ச்சியாக இவ்வாறான இந்த கிரிக்கெட் கட்டுப்பாட்டு சபையினுடைய குளறுபடி நிலைகளை கண்டோம். அதன் மூலம் இந்த கிரிக்கெட்டிற்கு ஏற்பட்டிருந்த அந்த அத்திவாரம் இன்று வந்து சரிவடைந்திருக்கின்ற ஒரு நிலைமையை ஏற்பட்டிருக்கின்றது. எனக்கு தெரியும், எங்களுடைய தேசத்தை உலகம் அறிவது பொதுவாக சிலோன் டீ என்பதன் மூலம் இந்த இலங்கை தேசம் அறியப்படுகிறது. அதற்கு பிறகு உலகம் முழுவதும் பேசப்பட்டதாக இருப்பது 1996 நாங்கள் உலக கோப்பையை பெற்றுக்கொண்ட போது இந்த தேசத்தை உலகமே வந்து அறிந்து கொண்டது. எங்களுக்கு தெரியும், கடந்த கால்பந்தாட்ட உலகக்கிண்ண போட்டியிலே குரோயேசியா என்ற அந்த தேசம் முழு உலகமும் அறியப்படுகின்ற ஒரு தேசமாக அந்த அணி இறுதிப் போட்டிக்கு வந்ததன் மூலம் மேல் வந்தது. அதுபோல 1996 இந்த தேசம் எங்கே இருக்கின்றது என தேடி அறிந்து புகழ்பூத்த ஒரு தேசமாக அறியப்பட்டது இலங்கையானது. ஆகவே அதனைத்தான் இன்று நாங்கள் இழந்திருக்கின்றோம். இதற்குரிய ஒரு காரணமாக நாங்கள் கருதுகின்றோம், இலங்கையிலிருந்த சிரேஷ்ட அணி வீரர்கள், குறிப்பாக கண்டி மாவட்டத்தை பிரதித்துவம் செய்யும் ஒரு உறுப்பினராக சிரேஷ்ட வீரர்களான குமார சங்கக்கார, முத்தையா முரளிதரன் போன்ற இந்த வீரர்களினுடைய அனுபவங்கள் அறிவுகள் உள்வாங்கப்படாது, அவர்கள் மதிக்கப்படாமை, அவர்களுக்குரிய அங்கீகாரம் வழங்கப்படாமை முக்கியமாக இங்கே நாங்கள் கூற வேண்டும். அவே இங்கே குறிப்பாக பல்லேகல தேசிய கிரிக்கெட் விளையாட்டு பல்லேகல சர்வதேச விளையாட்டரங்கு அமைக்கின்ற போது உலக சாதனையாளரான முத்தையா முரளிதரனினுடைய பெயரிலே அந்த மைதானமானது பெயர் சூட்டப்படும் என குறிப்பிடப்பட்டிருந்தாலும் அதற்கு பிறகு அது நடைபெறவில்லை. அது பல்லேகல சர்வதேச கிரிக்கெட் விளையாட்டரங்காக இருக்கின்றது. அவை கௌரவ அமைச்சரை கேட்டுக்கொள்கின்றேன், எங்களுடைய இந்த வீரர்களை நாங்கள் அங்கீகரிக்க வேண்டும். அவை அந்த அரங்கம் முத்தையா முரளிதரன் அந்த கிரிக்கெட் சர்வதேச அரங்கமாக பெயரிடப்பட வேண்டும் என்பதையும் கேட்டுக்கொள்வதோடு இந்த தெரிவிலே இந்த பொதுவாக எங்களுக்கு மக்கள் பிரதிநிதியாக வருவது இந்த வீரர்களை தெரிவு செய்வதில் தொடர்ச்சியாக பாராபட்சங்கள் இருக்கின்றது, சரியான தெரிவில்லை, அதனால்தான் இந்த நிலைமைக்கு தள்ளப்பட்டிருக்கின்றது. அந்த வகையிலே கண்டி மாவட்டத்தில் இருக்கக்கூடிய முகமது தில்சான் என்ற ஒரு வீரரினுடைய சராசரிகள் மிக சிறப்பாக இருந்தும் உள்வாங்கப்படவில்லை என்ற குற்றச்சாட்டு எங்களுக்கு தொடர்ச்சியாக வழங்கப்படுகின்றது. அதையும் உங்களினுடைய கவனத்திற்கு முன்வைத்து இலங்கை கிரிக்கெட் அணி தொடர்பாக கூடிய கவனம் செலுத்தப்பட வேண்டும் என கூறி விடைபெறுகின்றேன்.
தேங்க்யூ கரு தயாஸ்ரீ ஜெயசேகர மந்திரிதுமா பதுமாட வினாடி தாய
கரு முல்லாசரன் மந்திரிதுமணி மைதாம சந்தோஷனோ அது தவசே விசேஷம் மீ சபாவ கால்தபணம் அஸ்தாவே மெவனி விவாத பேத்திம கேன விசேஷம் ஹிட்டபு கிரீடா மாத்திர வித்தியட்ட මටත් යම් අදහසක් දක්විය යුතුයි කියලා මම කල්පනා කරේ. මොකද අපි පෞගිය අවුරුදු 3ක විතර කාලය ඇතුළත මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව විතරක් නෙවෙයි සමස්ත ක්‍රීඩාවම දැවැන්ත දේශපාලනීකරණයට ලක් වෙලා තිබුණා. ඒ නිසා මට උවමනා කරා විශේෂයෙන්ම අපේ ජාත්‍යන්තර සංගම් සමග එකතු වෙලා ඒ වගේම විශේෂයෙන්ම IOC එකත් එක්ක අපේ ඔලිම්පික් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවත් එක්ක සාකච්ඡා කරලා අවුරුදු 4-5ක් පහක් තිස්සේ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවට පොරොන්දු වෙලා තිබුණා හිටපු ක්‍රීඩා අමාත්‍යවරු සියලු දෙනාම මේ ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරනවා කියලා. ඒ වගේම ක්‍රීඩා පනත වෙනස් කරනවා කියලා 1973 දී විච පනත තමයි මේ තාම තියෙන්නේ. ඒ නිසා අද වෙනකොට ඒ වෙනස් නොකිරීම පිළිබඳව අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ විශාල චෝදනා ගන්නාවක් ලංකාවට එරෙහිව එල්ලා තිබුණා. ඒ නිසා මම ආවයින් පස්සේ මූලික වශයෙන් රෙගුලාසි සම්පූර්ණ වශයෙන් අපි වෙනස් කරා. ඒ වගේ යම් යම් අඩුපාඩු තියෙන්න පුළුවන් තිබිච්චවත් අපි සමහරව නියෝග විදියට හැදුවා. විශේෂයෙන්ම අපි ක්‍රීඩාව දේශපාලනීකරණය කිරීම අත්‍යවශ්‍යයි කියලා කිව්වොත් මං හිතන්නේ මං නිවැරදි කියලා මම විශ්වාස කරනවා. අද වෙනදා තිබුණා ඇමතිවරයාට බලය ඕනෑම කෙනෙක් ඉස්සර තිබුණේ එහෙමයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ඇවිල්ලා ඇමතිවරයාගෙන් අත්සනක් අරගෙන යනවා මෙන්න මට මේ සංගමේ සභාපති වෙන්න ඉඩ දෙන්න කියලා. හැබැයි ඒ සමහරලාට ඒක හොඳ ක්‍රියාවක් වෙන්නත් තිබුණා. සමහරලාට සමහර සභාපතිවරු හිටියා. මං උදාහරණයක් විදිහට ගත්තොත් ඩිලාන් පෙරේරා මැතිතුමා වොලිබෝල් ක්‍රීඩාවට කරපු සේවය මං හිතන්නේ අති විශිෂ්ටයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම ගාමිණී සානායක මැතිතුමා ක්‍රිකට් ක්‍රීඩාවට කරපු සේවය අති විශිෂ්ටයි කියලා මම විශ්වාස කරනවා. මම ඒ කාරණා දෙක විතරයි මට දළ වශයෙන් දැන්ට කියන්න පුළුවන්. තව කාරණා තියෙන්න පුළුවන්. දේශපාලඥයෝ ඇවිල්ලා ක්‍රියාදාමයට ශක්තිමත් භාවයක් දීලා ඔවුන්ට උදව් කරලා මේ සංගම් ගොඩනගන්න ක්‍රියා කරා. නමුත් මේක අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරා. ඒ නිසා මම නියෝගයක් විදියට නැත්තම් රෙගුලාසි වෙනස් කළා මම කිව්වා ලංකාවේ ජාතික සංගමයක් විසින් සංවිධානය කරනු ලබන තරඟාවලියකට සම්බන්ධ වෙලා තියෙනවා නම් පමණක් ඕනෑම කෙනෙකුට ජාතික සංගමයක සභාපති ලේකම් උපසභාපති උපසභාපති උපලේකම් භාණ්ඩාගාරික කියන තනතුර වලට ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා. ඒ අනුව අද අපේ රංජිත් සිම්බල පිටි මැතිතුමාට හැකියාව තිබුණා. එතකොට ජාතික වශයෙන් තියෙන තරඟාවලියකට සම්බන්ධු නිසා වොලිබෝල් සංගමේ සභාපති අර්ජුන රණතුංග මැතිතුමාට පුළුවන් ඒ ක්‍රියාදාමයට යන්න. තිරංග සුමතිපාල මහත්තයාට පුළුවන් ඒ ක්‍රියාවලියට යන්න. මම දන්නේ අනික් අයත් එක්ක ගත්තම සාමාන්‍යයෙන් ජාතික තරඟාවලියට සම්බන්ධ වෙලා තියෙනවා නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඕනම ක්‍රීඩාවකින් ඔවුන්ට ඒ ක්‍රීඩාවේ ඉදිරියට යන්න පුළුවන්. ඒත් ඒ විදිහට තමයි අපි සම්පූර්ණ දේශපාලනීකරණයෙන් මේ රටේ ක්‍රීඩාව ඉවත් කරගත්තේ. අධිකව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමාගේ ආණ්ඩුවේ ක්‍රීඩා ඇමතිවරයා විදියට. ඒක සමහර අයට වෙන විදියකට දැනෙන්න පුළුවන්. නමුත් මම කියන්න කැමතියි අමාත්‍යවරයාට තිබිච්ච ඒ අතනොමතික බලය අපි අයින් කරා. අයින් කළේ ක්‍රියාදාමයේ ගෙනාව. ඒ නිසා තමයි අපි සමහරලාවට ඒක හොඳ දෙයක් වෙන්න පුළුවන් නරක දෙයක් වෙන්න පුළුවන් අපි කිව්වේ ක්‍රීඩකයන්ට මෙහි යම් අනාගතයක් කරා යන්න පුළුවන් ශක්තිය පරිපාලනයක් ඉදිරියට ගෙන යන්න පුළුවන් ශක්තිය ලබා දෙන්න ඕනේ කියලා. ඒ වගේම අපිට පරිපාලනය මේ සම්බන්ධ කිරණය කරන්න අවශ්‍ය නම් ඔවුන්ගෙනුත් ගන්න පුළුවන් ප්‍රයෝජන ගන්නාවක් තියෙන මේ විදිහට අපි මේක වෙනස් කරා. ඉතින් මම හිතනවා ඒ නිසා තමයි අද ක්‍රීඩාවන් වලට ඇමතිවරයාගේ බලපෑම මත ඇමතිවරයාගේ යාළුවා අර සභාපති වෙන්නයි මේකේ සභාපති වෙන්නයි තිබිච්ච අයිතිවාසිකම අද නැති වෙලා තියෙනවා. මේක හොඳයි කියලා මම විශ්වාස කරනවා. ඊළඟට විවිධ ක්‍රීඩා සම්බන්ධ විශාල ප්‍රශ්න ගන්නාවක් අපිට තිබුණා. අපේ විගණන විමසුම ඔබතුමාට මම කියන්න අවුරුදු 10 15 කිසිම සංගමයක විගණනය සම්බන්ධ විමසුමක් ඉදිරිපත් කළ තිබුණේ නැහැ. ලංකාවේ ඔඩිටර් ජෙනරල් නැත්තම් විගණකාධිපතිවරයාට අපේ ව්‍යවස්ථාවල තියෙන හැම ව්‍යවස්ථාවම හැම මාස අවුරුද්දකම දෙසැම්බර් 31 පෙර තමන්ගේ විගණන විමසුම් දෙන්න ඕනේ කියලා. නමුත් ඒක සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඒ නිසා මම ඇවිල්ලා මේක ගෙනල්ලා අපි කාලයක් දුන්නා මේගොල්ලන්ට වහාම තමන්ගේ ක්‍රියාදාමයේ ඉක්මන් කරන්න කියලා. සමහර ඒවා ඔබතුමාට මම කියන්න කැමතියි ඉන්ටරිම් කමිටීස් තිබුණා. සමහර ක්‍රීඩා සංගම් වල අවුරුදු ගණන් ඉන්ටරිම් කමිටීස්. සමහර අය මාස 6කින් ඉන්ටරිම් කමිටි එක තියෙනවා. අලුත් account එකක් අරනවා, account එක වහනවා. ඒකට සල්ලි එන විදිය අපි දන්නෙත් නෑ. සමහරලාට අමාත්‍යංශෙන් දුන්න සල්ලි ටිකට මොකද්ද කරේ කියලා හොයන්නත් බෑ. කරපු කට්ටියත් නෑ, accounts උත් නෑ, මිනිස්සු උත් නෑ, සියලු දෙනා නෑ. මේ විදිහට තමයි මේක තිබුණේ. ඒ නිසා මේ සංගම් වල තිබිච්ච ප්‍රශ්න ගණනාවක් මම පෞද්ගලිකව ඉඳගෙන ක්‍රමානුකූලව එකිනෙකා ගැනලා කතා කරලා ඉවර කරා. ඒ විදිහට අපි දැන් වෙනකොට වර්තමාන වෙනකොට මම හිතන්නේ සංගම් තව ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අපි ඇමතුමා ඒකට උත්තරයක් දෙයි. මම හිතන්නේ 50 ගණනකට එතුමා තව ඉඩකඩක් දුන්නා. ගිය අවුරුද්දේවා මොකද අපේ ඔඩිටර්ස්ලා පත් කරන්න පහ වෙනවා ටිකක් කාලයක්. ඒ නිසා ඒ අයට තමන්ගේ ක්‍රියාදාමයේ ඉස්සරහට ගෙනියන්න කියලා. ඒ නිසා දැන් අද වෙනකොට විගණකාධිපත්‍ය වාර්තුමෙන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා සංගම් පිළිබඳව තියෙන මතවාදය යම්කිසි විදිහකට වෙනස් කරන් තියෙනවා. ඒ නිසා දැන් accountability එක නැත්තම් විගණනේ නැත්තම් ඔවුන්ට වගවීම වගකීම සම්බන්ධව හැම ක්‍රීඩා සංගමයක්ම ශක්තිමත් ඉදිරියට ගියන්න තියෙනවා. ඒ වගේම අපි කිව්වා ඒ අයට අවුරුදු 5ක තමන්ට සැලැස්මක් හදන්න කියලා. අපි ඒකට ක්‍රීඩා අමාත්‍යංශයෙන් මුදල් දුන්නා. ඒක සමහරලාවට සමහර කීප දෙනෙක් විසින් වැරදි විදිහට පාවිච්චි කරලා තියෙනවා. ඒක අමතුමත් මම හිතන්නේ දන්නවා. ඒ අය සමහර කොම්පැනි හදාගෙන සමහර අයට මේක බාර දෙන විදිහ වැඩපිළිවෙළක් සකස් කරලා තිබුණා. නමුත් මම දිගින් දිගටම ඒ සම්බන්ධව සාකච්ඡා කරලා අපිට පුළුවන්කම තිබුණා මම හිතන සංගම් ගණනාවක් වෙනකොට 5 year plan එකක් හදලා ඉවරයි. ඒක තමයි ඊළඟට ක්‍රියාත්මක කරන්න තිබුණේ. ඊළඟට තිබුණ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අධ්‍යාපන අමාත්‍යංශයත් ක්‍රීඩා අමාත්‍යංශයත් හැමදාම විශාල ගැටුමක් හිටියේ. ඒ නිසා මම නම් යෝජනා කරන්න ගරු සභාපතිතුමනි, නියෝජක කතානායකතුමනි මේ අධ්‍යාපන අමාත්‍යංශයයි ක්‍රීඩා අමාත්‍යංශයයි එකට තියන්න ඕනේ කියලා තමයි මම නම් කියන්නේ. මොකද හේතුව අධ්‍යාපන අමාත්‍යංශයේ එන දරුවෝ ටික ඊළඟට අපිට බලා ගන්න තියෙන්නේ. එදා අපිට ඉතිහාසෙ තිබුණා PT period එක කියලා එකක්. දැන් ඒ PT period එක නැහැ. වෙනද අපි බලාන හිටියේ ඒක බෙල් එක ගහනකල් එළියට ගිහිල්ලා මොකක් හරි ක්‍රීඩාවක් කරන්න. දැන් ඒක ක්‍රියාත්මක කරන්න විදියක් නැහැ. මොකද PT period එක ඇතුලේ අද උගන්වන්නේ පාසල ඇතුලේම පන්ති කාමරයක සෞඛ්‍ය හා ශාරීරික විද්‍යාව කියලා මොකක්ද එකක් උගන්වනවා. ඒකේ කිසිම දවසක සිද්ධ වෙන්නේ නැහැ. මම ඉතියා කිව්වේ මේක එක ඇමතිවරයෙකුට ගියොත් ක්‍රීඩාව සහ අධ්‍යාපනය මම හිතන්නේ මේක බේර ගන්න පුළුවන්. නැත්තම් මේ රණ්ඩුව කවදාවත් නතර වෙන්නේ නැහැ. මොකද අධ්‍යාපන ඇමතිතුමා හිතනවා පාසල් ක්‍රීඩාව එයාගේ කියලා. එතකොට ක්‍රීඩා අමාත්‍යංශය බාර ගන්න ඕනේ ඒ එන කට්ටියව වැටලා වැටලා අනාථ වෙලා එන කට්ටියව බාර ගන්න ඕනේ. ඊට පස්සේ බයින්නේ ක්‍රීඩා ඇමතිර තමයි අද එන්නේ නැහැ ක්‍රීඩකයෝ. ඇයි ක්‍රීඩකයෝ එන්නේ නැත්තේ අද? ඇයි මේකට අද ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ එන්නේ නැත්තේ? ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා ඉගෙනීම පළවෙනි කාරණේ විදිහට පත් කරගන්න. ඒ නිසා මූලික වශයෙන් අපි පටන් අරගෙන මම ටැලන්ට් අයිඩෙන්ටිෆිකේෂන් කියලා ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගත්තා. වර්ෂ 7 ඉන්න අය පාසල් 1000 පාසල් 10000ක් විතර අපි ඒ පරීක්ෂණ කටයුතු ටික කරා 7000 ගණනක මට මතක හැටියට. ඒ අයගෙන් අපි තෝරගත්තා 375000ක් තෝරගෙන ඒ අයගෙන් පාසල් 316ක කොට්ටාස මට්ටමේ පාසලක් හොයාගෙන අර ගමේ ඉන්න ළමයි ටික මේක ට්‍රේන් කරන්න පුළුවන් විදිහ වැඩපිළිවෙලක් අපි සකස් කරා. ඉතින් මම හිතන්නේ ඒකත් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න ගියා. මම හිතන්නේ අමතුමට දැන් ඒක ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. මොකද ඒකේ යම් යම් දුර්වලතා ගණනාවක් තිබුණා. අපි මේක දවස ගාන ඉඳගෙන තල්ලු කර කර තමයි අරගෙන ගියේ. ඒක තිබුණා පස්ස ගණනාවක් ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ තිබුණා. මම එක කාරණයක් ඊළඟට කියලා නතර කරන්නම්. මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධව ඊළඟට ආපු කාරණේදී ක්‍රිකට් ක්‍රීඩාවේ තිබුණා අවුරුදු 8ක් මම ඔබතුමාට කියන්නේ ඉන්ටරිම් කමිටීස්. මේ වගේ හිටපු අයට විරුද්ධව විශාල චෝදනා තිබුණා. දැන් අද ඔය කතා කරන අරයා හොඳ එක්කෙනා මෙයා කියන විදිහට මෙහෙමයි කිව්වා. දැන් මේ මන්ත්‍රීවරු කියනවා ඒ අයගේ මලිලා අයියලා තමයි මේව සමහරලාට විනාශ කරන්නේ. හරි? ඒ අයත් එක්කම තව ආපහු ඇවිල්ලා දැන් ඒගොල්ලෝ කල්පනා කරනවා සභාපති වුණා නම් හොඳයි කියලා. මොකද ක්‍රීඩා ඇමතිවරයෝට ක්‍රීඩාව කරන්න දෙන්නේ නැහැ. ක්‍රිකට් ක්‍රීඩාව ජීවිතේට කරන්න හම්බෙන්නේ නැහැ. අර්ජුන් නැතුම මෙතුමා ඉන්නතුරු මම නම් කියන්නේ. එක්කෝ එතුමාව මේ ක්‍රීඩා ඇමති කරන්න ඕනේ නැත්නම් එතුමාව ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති කරන්න ඕනේ. මොකද හැමදාම උදේ ඉඳන් රෑ වෙනකල් ක්‍රිකට් ක්‍රීඩාව මොකක් දිනුවත් වැරදි, පෙරදුනත් වැරදි. හැමදාම පෙරදුනම කියන ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටලයි කියන්නේ. එතුමායි තිලංග සුමති පාල මහත්තයා එක්ක තියෙන ප්‍රශ්නේ යන්නේ අන්තිමටම ක්‍රීඩා ඇමතිවරයා කරපිටි. ඉතින් හැමදාම ක්‍රීඩා ඇමතිතුමා ගුටි කනවා අර්ජුන නැතුම මහත්තයා මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ හරි මොකක් හරි මේක ඉන්නතුරු ඔය ප්‍රශ්නේ අතර වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මම නම් බොහොම ගෞරවයෙන් කියන්නේ මේක එතුමටම බාර දීලා ක්‍රිකට් ක්‍රීඩාව හදන වැඩේ එතුමටම කරන්න මේක දුන්නා නම් මම හිතන්නේ හොඳයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. මොකද නැත්තම් මේක කරන්න හම්බෙන්නේ නැහැ. හරි? මොකද එතුමා මහින්ද රාජපක්ෂ මහත්මයාට දෙත් මේකේ සභාපති ඉදිරියේ හිටියා. මම දන්නේ නැහැ මාසයකින් හදකින් එතුමා එළියට දැම්ම මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. ඒ හදපු ඉඳ වෙන්නේ නැති මම දන්නේ. ඔව් මම ඒකයි කියන්නේ. ඒ නිසා කරුණා කළා මේක මේ ප්‍රශ්නේ අපි බේර ගන්න ඕනේ. ඔබතුමාට මම කියන්නේ මේ ක්‍රීඩකයන්ගේ ෆිට්නස් ගැන මම කතා කරා. ඒයි කතා කරේ. මෙතන අපේ සේමසිංහ මහත්තයාත් හොඳට උදේට දුවන කෙනෙක්. අපේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපේ හැම්ස්ට්‍රින් එකක් ගියොත් සභාපති නියෝජ කතානායකතුමනි ඒකට මොකද කරන්නේ? පහුගිය කාලේ ඉන්ජෙක්ෂන් ගැහුවා. ඔය ආද ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගන්නාවක් ඉන්න ඉන්ජෙක්ෂන් ගහලා දුවපු කට්ටිය. මොකද වෙලා තියෙන්නේ? ඉන්ජෙක්ෂන් එක ගහපුවම රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ඉන්ජෙක්ෂන් එකෙන් පස්සේ මේක ඉරෙනවා තව දුරට. මේක කවදාවත් රිහැබ් කරන්නේ අපි කරේ නැහැ. මේවා අපි වෙනම සාකච්ඡා කරලා ගෙනල්ලා කතා කරලා මේගොල්ලන්ට කිව්වා රිහැබ් කරන්න, ෆිට්නස් ටෙස්ට් එක බලන්න. මේ ටෙස්ට් එකෙන් ෆේල් වුණොත් මේගොල්ලන්ව ගේන්න එපා මේක ඇතුළට. ඒගොල්ලන්ව තව දුරටත් ඉන්න දෙන්න, ඒගොල්ලන්ට පොඩි කාලයක් විවේක ගන්න දෙන්න. මේ විදිහට තමයි ක්‍රියාත්මක වුණේ. ක්‍රිකට් ක්‍රීඩකයෝ මුළු ටීම් එක මුළු සීරීස් ඔක්කොම ගහන්න ඕනේ ඒගොල්ලන්. ඉස්සර තිබුණේ ටෙස්ට් මැචස් 10යි 12යි තිබුණ ඉස්සර. දැන් අද එක සීරීස් එකකට තියෙනවා ටෙස්ට් මැචස් 3ක් 4ක්. එතකොට ගහන්න බෑ මේක. එනිසා අද මේ ක්‍රියාදාම අපි කිව්වම අපිට විරුද්ධව කතාව දිගටම පටන් ගත්තා. දායසිරි ෆිට්නස් ගැන කතා කරනවා එක. ෆිට්නස් ගැන කතා කරන අපිට ෆිට්නස් ගැන හොඳට දන්න අය. ඒ නිසා මම කියන්න කැමතියි බොහොම පැහැදිලිව ඒ තීන්දුව తీරන අරගත්ත නිසා අද ශාරීරික අද හතුරුසිංහ මහත්තයාගෙන් අහන්න පුළුවන්. හතුරුසිංහ මහත්තයාවත් එළෙව්වා ඒ කාලේ. එළෙව්වා අපි එතුමාව ලංකාවට ගෙනාවා. ඊළඟට ගෙනල්ලා දී එතුමාට ඒක බාර දීලා දෙනවා. මම කියන්න කැමති කරුණා කරලා එතුමාට මේ වැඩේ කරන්න දෙන්න. මේකට අත ගහන්න යන්න එපා. මාධ්‍ය කිව්වයි කියලා අර ක්‍රීඩකයාව ඇතුළට දාන්නයි. මාධ්‍ය සමහර ක්‍රීඩකයෝ ආදී ඉන්න ස්වභාවතුමා මම කියන්නම් ඒගොල්ලෝ ෆේස්බුක් තුන හතර හදාගෙන ඉන්නේ රුපියල් 50000 ගානේ දීලා. ඒ ෆේස්බුක් වලින් ගහනවා දවස ගානේ. ක්‍රීඩා ඇමතිට ගහනවා, සිලෙක්ටර්ස්ලාට ගහනවා, ඊළඟට හතරුසිංහ මැත්තමාට ගහනවා. මේ විදිහට ගහලා බලහත්කාරයෙන් ටීම් එකට ඇවිල්ලා ගහපුවාම මැච් එක පළවෙනි එකේ 2යි 3යි ඊළඟට 70ක් ගහනවා. එතනින් පස්සේ කවුරු කතා කරන්නේ?
අවසාන කරන්න
මේක නතර කරන්න කරන්න තියෙන්නේ. පළවෙනි කාරණේ කරුණාකරලා ක්‍රිකට් එක සිලෙක්ටර්ස්ලාට බාර දෙන්න. ඒ වගේම පුහුණු කරුවෙක් විදිහට හතරුසිංහ මැත්තමා විශාල සේවයක් කරනවා. එතුමාට මේක බාර දෙන්න. ඒ වගේම මම කරුණාකරලා කියන්න කැමතියි තව දුරටත් ඔබතුමාගේ අමාත්‍යංශය යටතේ මේක තිබුණාම ඔබ්සර්වර්ස්ලා විදිහට අපි පත් වුණා පහුගිය කාලේ අවුරුදු 8ක්. මම ඔබතුමාට ගෞරවයෙන් කියන්න කැමතියි කරුණාකරලා මට ප්‍රශ්නයක් නැහැ තිලංග සුමතිපාල මහත්තයාද කවුද මොකා දෙන්නේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ නිවැරදි ඡන්දයක් තියලා ඔබතුමා නිවැරදි පුද්ගලයාම පත් කරන්න මේකට ඉඩ දෙන්න කරුණාකරලා. මේක තවදුරටත් අදින්න එපා. මේක දෙසැම්බර් මාසයේට තව පහුවෙලා අදපුවම වෙන්නේ. ජනවාරි වෙනකොට මම ඔබතුමාට කියන්නම් ක්‍රිකට් ක්‍රීඩාව අපි ආපහු නැවත ඔබ්සර්වර්ස්ලා විදිහට පත් වෙනවා, විමර්ශකයෝ බවට පත් වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධව කරුණාකරලා මැදිහත් වෙන්න, මැදිහත් වෙලා ඔවුන්ට ඔවුන්ගේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න දෙන්න. අර අපේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෝ ඉන්න ඉතිහාසයේ ඉඳපු ක්‍රීඩකයෝ අද ඒගොල්ලෝ තැන්වලට බෙදිලා ඉන්නේ නියෝජ්‍ය කතානායකතුමනි. මොකද ඒ අය විවිධ වැඩපිළිවෙල් තියෙනවා. කට්ටියක් එක්සත් ජාතික පක්ෂ සහෝදරුත් එක්ක එකතු වෙලා එතන ඒ කට්ටිය ඔට ඕනෑලා තියෙනවා. එතන ටීම් එකක් හදාගෙන ඉන්ටරිම් කොමිටියක් දාගන්න. ඉතින් ඒ ඉන්ටර්ම් කොමිටියට කැමති කට්ටිය ඉන්ටර්ම් එකට කතා කරනවා.
ඔබතුමා කතා කරන්න
අවසාන කර. තව කට්ටියක් ඉන්නවා, තව ටීම් එකකට විරුද්ධ කට්ටියක්. ඉතින් ඒගොල්ලෝ තව කට්ටියක් ගැන කතා කරනවා. ඒ නිසා මේ ක්‍රිකට් ක්‍රීඩකයෝ තද කණ්ඩායම් වලට බෙදිලා ඉන්නේ. බෙදිලා නැතිව ඉන්න ක්‍රීඩකයෝ ඉන්නේ බොහොම ස්වල්ප දෙනයි. ඒ නිසා තමයි මම වෙනම විශේෂඥ කමිටුවක් විදිහට මම ස්තුතිවන්ත වෙනවා මහේල ජයවර්ධන මැතිතුමාට, ඒ වගේම අපේ සංඝකාර මැතිතුමාට, ඒ වගේම අනුර දෙන්නකෝම් මැතිතුමා ඇතුළු විශේෂයෙන් හේම කමරසූරි මැතිතුමා ඇතුළු කණ්ඩායමක් අපි ගෙනලා සාකච්ඡා කරා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා ඒ වார்த்தාව ක්‍රියාත්මක කරන්න, කටයුතු කරන්න අවශ්‍ය කරන කටයුතු ටික ලෑසි කරගන්න ඊළඟ එන සංගමයත් එක්ක. ඒ සඳහා මහන්සි වෙන කියන ඉල්ලීමත් මම කරමින්. ඔබතුමා මහන්සි වෙනවා ගොඩක්. ඒ වගේම අනෙක් පැත්තෙන් මේ සංගම් වලට යන්න පුළුවන් ශක්තිය ඔබතුමා ආරම්භ දෙන්න, වැඩපිළිවෙල සකස් කරන්න, පල්ලෑ ඇඳලා මේ ක්‍රීඩාව හදන්න අපිට පුළුවන් ලංකාවේ බැරිකමක් නැහැ. පරදුණයි කියලා මිනිස්සු තල්ලු කරන්න බෑ එළියට. මේ ජයග්‍රහණය, මේ පරාජයට පෙර අපි මැචස් ගණනාවක් දිනලා තමයි මේ ශ්‍රී ලංකා කණ්ඩායම හිටියේ. දැන් අද පරදිනකොට ඔවුන්ට ගහනවා, ආපහු දිනනකොට ඔවුන්ට හුරේ දානවා. ඒ නිසා මම බොහොම ආදරෙන් ගෞරවෙන් කියන්න කැමති පරාජයන් මේ වගේ අත් වෙන්න පුළුවන්. මේ පරාජයන් වලදී මේ ක්‍රීඩකයන්ව අමානුෂික විදියට තලන්න පෙලන්න ලෑස්ති වෙන්න එපා. මම දැක්ක Facebook වල ගහලා දිනවා, සමහරු කරත්ත දක්වනවා, සමහරු ත්‍රිවිල් ලලනවා, සමහරු එලෝලු විකුණනවා. මේ විදියට තමයි ඒගොල්ලන්ට ගහලා තිබුණේ.
මෙතෙන්ට
මේ ක්‍රීඩාව වටන්න හදන්න එපා. ඔවුන්ටත් යම් ශක්තියක් දෙන්න ඉඩ දෙන්න කියන ඉල්ලීමක් කරමි.
මගේ
වචන සුවල්පව අවසන් කරමි.
ගරු ඩීවි චානක මන්ත්‍රීතුමා ඔබතුමාගේ විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මෙම අවස්ථාව ලබා දීම පිළිබඳව මම පළමුවෙන් ස්තුතිවත් වෙනවා. ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් වශයෙන් කාංචන විජේසේකර මැතිතුමා විසින් ගෙන ආපු මේ යෝජනාව පිළිබඳව මම පළමුවෙන් ස්තුතිවන්ත වෙනවා. අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව ගැන කතා කරාම ඉතිහාසයේ ඉඳන්ම අපේ රටට ගෞරවයක් ගෙනා පටන් ගත්ත දවසේ ඉඳන්ම දිනෙන් දින මේ ක්‍රිකට් ක්‍රීඩාව අපි දියුණු වුණා. දීර්ඝ කාලීනව රටට ගෞරවයක් ගෙනාපු ක්‍රීඩාවක් තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව. අපි දන්නවා පිටරටවල ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ලොකු ගෞරවයක් ලබා දුන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාව. අපි දන්නවා ඕස්ට්‍රේලියාවේ වේවා, එංගලන්තේ වේවා, මේ අපේ ඉන්න කණ්ඩායමට ශ්‍රී ලංකාව කියන්නේ මොන වගේ රටක්ද කියලා පෙන්නුවේ මේ ක්‍රිකට් ක්‍රීඩාව. හැබැයි අද වෙද්දි මේ ක්‍රිකට් ක්‍රීඩාවට ලබා තියෙන තත්ත්වය පිළිබඳ අපි කනගාටු වෙනවා. හැබැයි අපි එක පැත්තකින් බැලුවම අනිත් හැමදේම විනාශ වෙච්ච රටක ක්‍රිකට් විතරක් කොහොමද ඉදිරියට යන්නේ කියලා අපිට ගැටලුවක් තියෙනවා. රටටම සාපයක් ලැබලා තියෙනවා. අපි දන්නවා එදා ඉඳන් මේ ක්‍රීඩාව තවදුරටත් ක්‍රීඩාවක් නෙවෙයි. අද ක්‍රිකට් ක්‍රීඩාව අද ව්‍යාපාරයක් කරගෙන තියෙනවා. අද මේක බිස්නස් එකක් කරගෙන තියෙනවා. අද මේ ක්‍රිකට් ක්‍රීඩාව රටට සල්ලි ගේන මාර්ගයක් මිසක් එහෙම නැතුව රටට ගෞරවය ගේන තනක් ක්‍රීඩාවක් බවට පත් වෙලා නැහැ. අපි දන්නවා මෑත අතීතයට ගියොත් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ලබාගත් විශිෂ්ට ජයග්‍රහණ හිටපු ආණ්ඩුව කාලේ මහින්ද රාජපක්ෂ මැතිතුමාලා, ඒ හිටපු ක්‍රිකට් පාලකවන්න මේ සියලුම දෙනා, මේ ක්‍රීඩකයෝ විශේෂයෙන්ම ක්‍රීඩකයන් සුවිශිෂ්ට ඒ ක්‍රීඩකයන් එකතු වෙලා විශාල ජයග්‍රහණ අපිට ලබා දුන්නා. හැබැයි රජයක් වශයෙන් ඒ අවශ්‍ය පහසුකම් ලබා දුන්නා, ග්‍රවුන්් හදලා දුන්නා, ඒ අවශ්‍ය සියලුම පහසුකම් ලබා දුන්නා, ධෛර්යමත් කරා. ඒ විදිහට තමයි මේ ක්‍රීඩාව දියුණු කරේ. 2007 වර්ෂයේ අපි ලෝකයේ අනුසූරයා, 2009 අපි ලෝක කුසලානේ T20 තරගාවලිය අනුසූරය 2011 අනුසූරය අන්තිමයට මෙතුමන්ලට බාර දෙද්දී 2014 T20 ශූරයන් විදියට තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතුමන්ලට බාර දුන්නේ. 2020 තරණාගලී ආරම්භ වෙච්ච දවසේ ඉඳන්ම මේ ආණ්ඩුවට මේ ක්‍රීඩාව බාර දෙනකම්ම ලංකාව හිටිය ශ්‍රේණිගත කිරීමෙන් අංක 1ට. එහෙම හිටපු කණ්ඩායමක් තමයි අද සිම්බාබ්වේෙන්, බංගලිදේශෙන්, ඇෆ්ගනිස්තානෙන් කාලගෙදරෙන තත්ත්වයට මේ ආණ්ඩුව මේ තත්ත්වයට ගෙනාවේ. අපි ගත්තම මේ කණ්ඩායම අද ලංකාවේ ක්‍රීඩකයන්ගේ වාර්තා ගත්තම අද ලෝකෙ ප්‍රධාන පෙළේ වාර්තා අතර ක්‍රිකට්වල වාර්තා අතර වැඩිම වාර්තා ප්‍රමාණයක් හිමිකම් කියන්නේ
අපේ ඕඩර්. මොකද පුතේ පොයින්ට් ඕඩර් එක?
පොයින්ට් ඕඩර් එකේ මෙතුමා ආණ්ඩුවට චෝදනා කරනවා මේ ක්‍රිකට් මේ ප්‍රශ්නයක් වෙනකොට
කතා කරන්න.
ඉස්සර අපි මහින්ද
මැතිතුමනි, මම මේකට චෝදනා කරන්න හේතු පැහැදිලිව කියන්නම්. හේතුව තමයි මේ අද ක්‍රීඩාවට දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ. අද සභාපතිවරු පත් වෙන්නේ දේශපාලඥයෝ. අද ඇමතිවරු ඍජුවම ක්‍රීඩකයන් විවේචනය කරන්න පටන් ගන්න තියෙනවා. අද අපි දන්නවා සමහර ක්‍රීඩකයෝ මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහයෝගය දුන්නා කියලා, තමන්ගේ දේශපාලන මතය කිව්වා කියලා. විශ්‍රාම ගන්න බල කරා. සුදුසුකම් තියෙද්දි, හොඳ ඇවරේජ් එකක් තියෙද්දි, හොඳට පන්දු යවද්දි මෙතුමල්ලල්ල එළියට දැම්මා. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට චෝදනා කරන්නේ. ලසිත් මාලිංග 2014 ලංකාවේ T20 ලෝක කුසලානේ ගේන නායකත්වය ලබා දීපු කෙනා. ඒ අවුරුද්දක් එළියට තිබ්බා. දැන් මැච් දෙකක් ලබා දුන්නා, ඉතාමත් හොඳට පර්ෆෝම් කරා. හැබැයි මේ අවුරුද්ද කාලයක් එළියට තිබ්බේ මේ දේශපාලනේ මේක ඇතුලේ තිබ්බේ හින්දා. ඒ වගේම අපි දන්නවා මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා කාලේ ග්‍රවුන්ඩ් එකක් හැදුවා. එක පැත්තකින් සූර්යව ග්‍රවුන්ඩ් එක හැදුවා. මේ සූර්යව ග්‍රවුන්ඩ් එක හදන්නම විශේෂම හේතු උනේ අපේ ලංකාවේ මේ ක්‍රීඩාංගණ තියෙන ස්ලෝ පිච් තියෙන. අපේ දඟපන්දු යවන්නන්ට පුහුණු වෙන්න, ඒක නැත්නම් මුහුණ දෙන්න විතරයි අපේ ක්‍රීඩකයා පුළුදු වෙන්නේ. ඒ නිසා තමයි සූර්යවට හැදුවේ ෆාස්ට් පිච් එක. එතකොට අපේ ක්‍රීඩකයන්ට හොඳ පුහුණු වීමක් ලබා ගන්න පුළුවන්. යුරෝපයට ගියාම, ඕස්ට්‍රේලියාවට ගියාම, සවුත් අප්‍රිකාවට ගියාම හොඳට තරඟ වලට මුහුණ දෙන්න පුළුවන් වෙන තමයි සූර්යව ග්‍රවුන්ඩ් එක හැදුවේ. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම තියනවා කියලා සූර්යව ග්‍රවුන්ඩ් එක වහලා දැම්මා. පුටු ටික ගලවගෙන ආවා. මැච් දුන්නේ අද වෙනකනොත් එක මැච් එකක් ලබා දෙන්නේ නැහැ මේ සූර්යව ග්‍රවුන්ඩ් එකට. මේකේ සියලුම පහසුකම් තියෙනවා. ක්‍රීඩකයන්ට රිකවරි පහසුකම් තියෙනවා. වැඩිම පහසුකම් තියෙන ක්‍රීඩාංගණේ. හැබැයි මෙතුමල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නම තියනවා කියලා මේ වහලා දාලා. මේවයි ප්‍රතිඵල තමයි අද මේ ක්‍රීඩාවට අදවත් වෙලා තියෙන්නේ. අද අපි දන්නවා මේව දියුණු කරොත් අද ගම්වල ඉන්න තරුණ තරුණියන්ටත් අද ක්‍රීඩාවට, ක්‍රිකට් ක්‍රීඩාවට එන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අද මේ අවස්ථාව මේ ආණ්ඩුව නැති කරගෙන යනවා කියන්න දුකයි. අද අපි විශේෂයෙන් ගත්තම විශේෂයෙන්ම අද අපේ ඇමතුමා ඉන්නවා එක පැත්තකින් මැතිවරණ කල් දානවා කියලා සුප්‍රසිද්ධ ඇමතුමා. අද ක්‍රිකට් බෝඩ් එකේ මැතිවරණයත් කල් දැම්ම වෙලාවට වාසනාවට මෙතුමා ICC එකේ සභාපතිවරයන උනේ. එහෙම නැත්තම් වර්ල්ඩ් කප් එකත් කල් දාලා ස්තුතියි.